साधु साधु साधु। ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු
සාදු සාදු.
ලිඛිත වාර්තා ඉදිරිපත් කරන්න මම ආරාධනා කරනවා උපාලිට.
හොඳයි උදේ. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. පළවෙනි කමඨහන් වාර්තාව. අවසරයි ස්වාමීන් වහන්ස, මම කාලයක සිට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කොට අවුරුදු දෙකකට පමණ කලින් සිට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ලදී. මෑතක සිට නැවත ආනාපාන සති භාවනාව පුහුණුව පටන් ගත්තද මට හුස්ම රැල්ලට අවධානය යොමු කරත් එය අසුවන්නේ නැත. භාවනාව පටන් ගත්ත විට මට අවධානය යොමු වන්නේ උරස් කුහරයේ ඉහළ සහ පහළ යාම පමණි. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තවද මෛත්‍රී භාවනාවත් ආනාපාන සතිය දෙකම පුහුණු කරාට කමක් නැද්ද? භාවනාව දෙකම පුහුණු කරනවා නම් දෙකම එක විට පුහුණු කළ යුතුද? ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, කොහොම හරි මොනවා හරි කරන එක නම් හොඳයි. මුකුත් නොකර ඉන්නවට වැඩිය බොහොම හොඳයි. එතකොට දැන් මේ භාවනාවට අපි හිතමු මොන අරමුණක් තමුන් ඉදිරියෙන් තියාගත්තත්, හුස්මක් වේවා, එහෙම නැත්නම් අර විදියට වෙන අරමුණක් වේවා, කොයි දේ තමුන් ඉදිරියෙන් තියාගත්තත් මේ අරමුණේ වෙනසක් විපරිණාමයක් සිද්ධ වෙනවා. එතකොට මේ වෙනස විපරිණාමය බාරගන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. එක අරමුණක් සෞතු වෙනකොට වෙනසකට විපරිණාමයකට පත් වෙනකොට අලුත් එකකට බැස ගන්නවා. ඒක සෞතු වෙනකොට වෙනසකට විපරිණාමයකට බැස ගන්නකොට අනේ වෙන භාවනාවකට බැස ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ප්‍රතිපදාව වැඩෙනවා. නමුත් අපි කැමති නෑ මේ ප්‍රතිපදාව වැඩෙනවා කියලා පිළිගන්න. ඒ වෙනුවට අපි හිතනවා අලුත් භාවනා ක්‍රමයක්, වෙන භාවනා ක්‍රමයක් කරොත් කොහොමද, කරොත් මොකද කියලා ওই විදිහේ උත්සාහයක් දරනවා වෙන්න පුළුවන්. මොන අරමුණ ගත්තත් ඒකේ විපරිණාමයක් වෙනසක් දැකිය යුතුයි. අන්නේ දැක්ම තමයි ඔය කියන්නේ. හුස්ම දැනෙන්නේ නෑ, හුස්ම අහුවෙන්නේ නෑ. ඒ වෙනුවට පිම්බීම හැකිලිම අහුවෙනවා. ආයක කෙරෙහි අවධානය තියාගෙන ඒක කෙරෙහි සිහියක් පවත්වාගෙන යන ටික දවසකින් ඒක නැති වෙලා යනවා. ඔන්න ආපහු ඇවිල්ලා කියනවා එතකොට පිම්බීම හැකිලිමත් නෑ, දැන් මාර වැඩේ කියලා. ඊට පස්සේ ඔන්න වෙන මොකක් හරි අහුවෙන්න පුළුවන්. ඔන්න ඒ විදිහට සිහිය ඉදිරියෙන් තියාගෙන ඒ වෙන වැඩේට වෙන්න දෙන එක තමයි අවශ්‍ය. ඔය වார்த்தාවේ පුරාවට කියවන්නේ මේ කියවෙන්නේ කෙරුවාවක් පිළිබඳ, මොකද කරන්නේ, අර එහෙම කරනවද මෙහෙම කරනවද කියන ඒ උත්සාහය. ඒක හොඳයි සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්ට. නමුත් කාලයක් තිස්සේ වඩනකොට කෙරුවාවක් වෙනකොට මුකුත් නොකර ඉඳීමක් කියන ශිල්පේ තමයි මතුවෙලා එන්නේ. එතකොට අර විදියට පිම්බීම හැකිලිම දැනෙනවා නම් ඒක බලාගෙන ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒකත් තව ටික දවසකින් නැති වෙලා යනවා. ඒකත් වෙනසකට විපරිණාමයකට පත් වෙනවා. අපි මේ වෙනස විපරිණාමය බාර ගන්න කැමති නැහැනේ. අපි කියනවා අලුත් තරමුණක්, අලුත් භාවනා ක්‍රමයක්, මෛත්‍රී භාවනාව, එහෙම නැත්නම් වෙන මොකක් හරි භාවනාවක් කියලා. ඔය විදියට ඉදිරියෙන් ඉදිරියට කෙරුවාවක් වර්ධනය කරන තමයි අපේ බලාපොරොත්තුව. නමුත් අන්න මේ ප්‍රතිපදා වැඩෙනවා නම් වියයුත්ත තමයි අන්න මේ කරනව වෙනුවට නොකිරීමක් වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒකට අවස්ථාව තියෙනවා. ඒකට ඉඩකඩ තමයි ඔය සඳහන් වෙන්නේ. හුස්ම නැති වෙලා යනවා, පිම්බීම හැකිලීම් මතුවෙනවා. ඒ මතුවෙන පිම්බීම හැකිලීම් බලන්න මොකද වෙන්නේ කියලා. ඒකත් තව ටිකකින් වෙනස් වෙලා විපරිණාමයකට පත් වෙලා යනවා. ඔන්න ඒ වෙනස විපරිණාමය බාර ගන්න එකම තමයි භාවනාව. නමුත් අපි කැමති නැහැ, අපි සූදානම් නැහැ. අන්නේ සූදානම තියනවාද කියන පරීක්ෂාව තමයි තියෙන්නේ. ඒ සඳහා උත්සාහයක් යෙදিলা බලමු.
ස්වාමීන් වහන්සේ අහලා තිබ්බා භාවනා දෙකම පුහුණු කරනවා නම් දෙකම එක විට පුහුණු කළ යුතුද කියලා.
ඔව්, දැන් කරන්න නොකර ඉඳිල්ලක් ගැනනේ කිව්වේ. එතකොට අදාල් නැහැ මේ ප්‍රශ්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත්. පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස, සක්මන වම දකුණ ලෙස පා තබන විට පොළවේ තදගතිය හා සිසිලස වැටහුණි. සිතවිලි ගලා ආවේය, ශබ්ද ඇසුණි. පර්යංකය, හුස්ම නිරීක්ෂණය කරන විට හුස්ම රැල්ල කෙමෙන් සිහින් විය. විවිධ රූප මැවි පෙනිනි, ශබ්ද ඇසිනි. සිතිවිලි අතරමංව සිටින විට කඳ ඉදිරියට නැවිනි. සතිමත් බව ඉදිරියට පවත්වා ගැනීමට උපදෙස් ඔබ වහන්සේගෙන් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, ඒ යන විදිය හොඳයි. ඒ විදිහට හුරු කරන පුරුදු කරන ක්‍රමවේදය හොඳයි. සැක සංඛාවක් වැඩිය නෑ, මේ යන විදියට යන්න දෙනවා. හරි, එතකොට තේරෙනවා මෙන්න මේ හිතිලි වල අතරමං වෙලා ඉන්න මොහොත තියෙන. හිතිලි වල කොහෙදෝ ගිහිල්ලා දන්නෙත් නෑ ඒ ඉන්න මොහොත තියෙන. ඒ වෙලාවේ අන්න අපේ ශරීරේ නිවන්, අපේ ශරීරේ නිවන් දැකලා අන්න එයා මේ විදිහේ තමුන්ගේ ක්‍රමවේදයකට ගිහිල්ලා තියෙනවා කියලා ඔන්න පස්සේ ටිකකින් තේරෙනවා. පස්සේ ටිකකින් තේරෙනවා. ඒ තේරෙන්නේ අර හිතවිලි වල අතරමං වෙලා ඉන්නවා මම. මම නැවතත් හුස්මට ඇඟට එන්න ඕනේ කියන අදහසත් එක්ක තමයි ඒක තේරෙන්නේ. එතකොට බලන්නේ අතරමැද කොටස. අතරමැද කොටස සම්පූර්ණ අර කය එයාගේ ගමනක් ගිහිල්ලා තියෙනවා. අන්න නිවන් මේ ඇඟ ගත්තොත් අපි ඉන්නේ හිතවිලි වල. ඔන්න ඔය විදිහට මේ නැවත නැවත මේ පරීක්ෂාවේ යෙදෙන්නේ. හිතිලි වල නැවත නැවත අතරමං වෙන දෙන්. අතරමං වෙලා ආපහු කය දිහා බලන්න. එන්න එතකොට තේරෙනවා එයා කොහෙදෝ ගමනක, එයාගේම ගමනක, ස්වභාව ධර්මයේ ගමනක ගිහිල්ලා තියෙනවා. ඕකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද? අඹ වල්ලක කතාවක්. අඹ පොකුරක්. ගහක නටුවක එලිලා බැඳිලා තියෙනකන් ඒක ගහේ ක්‍රමවේදෙට තමයි තියෙන්නේ. නමුත් යම් කිසි වෙලාවක මේ නටුවෙන් ගිලිහුණාද, මේ නටුව කැඩුනද, අන්න අඹවල්ල ස්වභාව ධර්මයේ ගමනක ගමන් කරනවා. ඔන්න ඔය උපමාව තමයි දෙන්නේ, නටුවෙන් ගිලිහුණා මහණෙනි මම කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදියට අන්න ස්වභාව ධර්මයේ ගමනකට එකතු වුණා. අර විදියේ පාලනයක් බැඳීමක් තියුණාද, ඒක නැති වෙලා ගියා. එන්නේ කතාව තමයි ඔතන තියෙන්නේ. ඒ සඳහා වැඩි වැඩියෙන් අවස්ථාවක් ගන්න එක තමයි කළ යුත්තේ, පුහුණු කළ යුතුයි. කරලා කරලා බලන්න මේ නැවත නැවත හිතිමිලි වල අතරමං වෙන දෙන් දීලා බලන්න කොහොමද වෙලා තියෙන්නේ, මොකද වෙලා තියෙන්නේ කියලා. අන්නේ ශිල්පේ තමයි වැඩි යුත්තේ.
ඊළඟ වார்த்தාව කමඨාන් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව මැකි මැකි ගිය අත්දැකීම් විස්තර කිරීමට පෙළඹවීමක් නැති බවකි. පර්යංක භාවනාව අත්දැකීම වචන කිරීමට බැලුව විට මුලින්ම නිහඬ බවකි ප්‍රකට වන්නේ. වාඩි වී ඇතුළතින් ලංව බලා සිටි විට සිතුවිලි අඩුවී වරින් වර බෙල්ල පැත්තට ඉදිරියට කඩා වැටි විස්තර කිරීමට වචන සොයාගත නොහැකි ස්වභාවයක් අත්දකි. එහිද සිතුවිලි සුළු ලෙස බොඳ වුණද එකී ස්වභාවයට හානියක් නොමැත. එදිනෙදා සතිමත් බව වරින් වර එන යන දේහා නොඇලී ගමනාන්තයක් නැති ඉදිරියට යන ස්වභාවයකි. තවත් වරක ඈතින් බොඳ වෙන කෙටි මිමිනීම් හා ගියද නැවත නිහඬ බවට નિરાයාසයෙන් යයි. වරක ලොවක් අමතකය. කතා බහේදී වචන අඩුවෙන් යොදා ගන්නා ලෙසට මතක් කර දී එය නොතකා ගිය විට වෙහෙසක් ලෙස මතුවී නැවත නැවත નિවරදි කරගනි. ස්වාමීන් වහන්සේ උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට මේ විදියට අන්න වචනෙට දාන්න අමාරු අපහසු අත්දැකීමක් නිහඬ බවක් හා සැසඳුණු තව යම් ක්‍රියාවලියක් මේ වගේ දෙයක් අත්දකිනවා. එතන මේ විදියට වචනෙට දාන්න අමාරු වෙන්න පුළුවන්, වார்த்தාවට ලියන්න දෙයක් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ, අපි මොකද්දෝ උත්සාහයකුත් දරනවා, නැවත නැවත උත්සාහ කරනවා. ඔය නිකන් බහ තෝරනවා වගේ වැඩක් තමයි මේක. අන්න මොකද්දෝ කියන්න උත්සාහ ගන්නවා. ඒ උත්සාහය ප්‍රමාණවත්. ඒ උත්සාහය ඇහුවාම කරපු කෙනෙක්ට, දන්න කෙනෙක්ට මොකද්ද මේ කියන්නේ, මොකද්ද මේ කේන්ද්‍රීය කියලා දැන හඳුන ගන්න පුළුවන්. ඉතින් ඕකම නැවත නැවත වෙන්න දිය යුතුයි. වෙන්න දිය යුතුයි. බලන්න මේ ඇවිදින ගමන්, පරියංක කරන ගමන්, එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරන ගමන් මේ මොකද්දෝ ක්‍රියාවලියක මං ඉන්නවා. වචනයක් බින්දා කියන්නේ ඒ ක්‍රියාවලිය අපි යම් කිසි විදියක නිකන් එක කොටසක් අල්ලගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. එක කොටසක් අල්ලගත්තා. මේ මුළු පද්ධතියෙන් එකක් ගැන මම විස්තර කරනවා. එතකොට මේ පද්ධතිය එකේ නිරූපණය වෙනවද කියලා ඇහුවොත් නැහැ. එහෙම එකක් නැහැ. අන්න විදියට අර මේ ඇත්ත ක්‍රියාවලිය දකිනවා නම් වැඩි වැඩිය සද්ද වචන වෙනුවට නිහඬ භාවයක් ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. මොකද වචනයක් බින්දොත් ඒ බින්ද වචනයෙන්ම අහුවෙලා. දැන් අපි හිතමු කෙනෙක් අපි ආශ්‍රය කරනවා. නැත්තම් පෙම්වතෙක් පෙම්වතියක් කවුරු හරි වේවා ළඟ හිතවතෙක් ආශ්‍රය කරනකොට එයා විවිධ හැඩතල තියෙනවනේ යාගේ. විටක තරහ ගන්නවා, විටක පේමෙන්, විටක අඬනවා, විටක හිනා වෙනවා. ඔය විදිහට නොයෙකුත් අවස්ථා දකින්න පුළුවන්. අපේ සාමාන්‍ය ස්වභාවය තමයි මේ එක දෙයක් අපි ඉස්සරහෙන් තියා ගන්නවා. එක දෙයක් අල්ලගනවා, මෙන්න මේ ගෑණිය ඇඬුවානේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? අන්න එතකොට ඉතුරු ටික අමතක වෙලා, ඉතුරු පැතිකඩ අමතක කරලා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ විවිධ පැතිකඩ දකිනවා නම්, එතකොට තේරෙනවා මේ එක ස්වභාවයකින් මෙයාව නිරූපණය කරන්න බෑ. ඒ වෙනුවට නැවත නැවත මේ ක්‍රියාවලිය අත්දැකීමකින් අන්න පුද්ගලයෙක් එහෙම නැත්නම් පද්ධතියක් විදිහට මෙයාව දැන දැක ගන්න පුළුවන්. ඒක වචනෙට දාන්න බැරි වෙයි, වචනෙට දාන්න අමාරු වෙයි. නමුත් නැවත නැවත අන්න අර විවිධ පැතිකඩ, විවිධ ආකාර දකිනාසුලුව කටයුතු කරනවා. කටයුතු කරනකොට කරනකොට තේරෙනවා මේ එක පැත්තක් කිව්වොත් එතකොට ඒ පුද්ගලයා ඒ චරිතෙට ස්ථිර වෙනවනේ. නෑ එහෙමම නෑ. කෙනෙක් හොඳයි කිව්වොත් එයා නරකක් කරොත් අපිට වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවනේ. නෑ හොඳක් තියනවා, හිටපු ගමන් පිස්සුත් කෙලිනවා. ඔන්න ඒ වගේ විවිධ ස්වභාව විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේ අපි මේ නොදැකපු පැති, නොදැකපු ස්වභාව පේන්න පටන් ගන්නකොට ඒක වැඩි වැඩියෙන් නිහඬ බවට හේතු කාරණා. නමුත් අපි මේ විදිහට අන්න කමටහන් වார்த்தාවක් විදිහට මොනවදෝ කියන්න උත්සාහ ගන්නවා. එදිනදා ජීවිතෙත් කොච්චර නිහඬ බව රකින්න ගියත් දන්නේම නැතුව වල්පල් දොඩෝලා කතා කරලා කමක් නැහැ. නැවත නැවත ආහරි අද කතා කරා කමක් නැහැ. ඒක නිකන් හික්මීමකට, අපහසුතාවයකට, අයියෝ ජීවිතේම අවුලුණා කියලා එහෙම ගන්න ඕනේ නැහැ. දවසක් කතා කරලා බලන්න. හොඳට කියවලා බලන්න. හක්කරි දෙනකන් කතා කරන්න පුළුවන් විදි තියෙන. අන්න ඔය සාමාන්‍යයෙන් ඔය නිකන් යාළුවෝ හිතවත්තු එකතු වුණාම කතා බහ කරන්න ගියාම ඕන හක්කරි දෙනකන් කතා කරනවා. ආ ඊට පස්සේ බලන්න ආපහු නිහඬ වෙලා. ඔන්න නිහඬ වුණාම තේරෙන අයියෝ මගේම මොඩකම අර විදියට කතා කරේ කියලා. එහෙම කිව්වට මොකද ආවෝ පස්සේ දවසකත් ආපහු ඒ විදියටම කතා කරනවා. ඉතින් ඕක තමයි ක්‍රමවේදේ. ඔන්න ඔය විවිධ පැතිකඩ දකින්න සුළුව, වැරදෙන සුළුව ඉඳගෙන කරගෙන ගියා නම් හරි. එතකොට තේරෙනවා මේක නිකන් අමුතු කතන්දරයක්. අර නිකන් අර රූමිගේ කවි පන්තියක තියෙන්නේ මොකද්ද කියන්නේ, out beyond the ideas of wrong doing and right doing there's a field. මේ හරි වැරදි දෙකට එහයින් පිටිපස්සෙන් මොකද්දෝ භූමියක්, මොකද්දෝ ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ කියනවා I'll meet you there, මම ඔබව එහෙදි හමු වෙන්නම්. අන්න එහෙදි ඒ භූමියේ බිම, ඒ භූමියේ පොළවේ මම සැතපුනහම අන්න the world is too full to talk about. මේ ලෝකේ පිරිලා වැඩි වචනෙට නගන්න, මේ ලෝකේ සරු වැඩි වචනෙන් ඉදිරිපත් කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහේ ලෝකයක් අත්දකින්නසුළු යන ගමනක් වැඩි වැඩියෙන් ඒ ලෝකෙ පෙනෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ.
හිමයි ස්වාමීන් වහන්ස. උදේ මට ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි.
නැබැයි අපිට තව සුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාවේ වාචික වාර්තා ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න මේ වෙලාවේ.
උදේ එක්කෙනෙක්
ඉන්නවා. ශිනී අන්මියුට් කරලා ප්‍රශ්න දු වාර්තා ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට ඔබ වහන්සේගෙන් උපදේශයක් ගන්න. මම මේ පරයන්ක භාවනාවයි සක්මන් භාවනාවයි දවසට පැය 3-4ක් කරනවා ස්වාමීන් වහන්ස. මුලදී මගේ ලොකු උනන්දුවක් තිබුණා, මම ලාම් එකක් තියාගෙන මේ පැයක් සක්මන් භාවනාව කළොත් පැයක් පරයන්ක භාවනාව කරනවා වගේ දවසේ වැඩි වෙලාවක් කළා. ඒ වුණාට දැන් ටික දවසකින්ද මට මේ උනන්දු අඩුයි වගේ තේරෙනවා මේ භාවනා කරන්න. මේ ඒ වුණාට මම භාවනා කරනවා, අර ඉස්සර තරම් අරමුණු වෙන්නෙත් නැහැ. දැන් ඉස්සර මං ගොඩාක් මේ අරමුණු දකින්නවා භාවනා කරනකොට මට දැනීම් දැනෙනවා. දැන් ඒකත් නැහැ. ඉතින් මේ ඔබ වහන්සේකින් එකට උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
ඔව් මෙච්චර දවසක් කේන්ද්‍රිකං ආයින්දි අරමුණු වැඩි කියලා. දැන් ඒ ගමනේ කියන අරමුණු නැහැ කියලා. නේද? ඒක තමයි වැඩේ. ඒක තමයි ක්‍රමවේදේ. එතකොට මේ විදිහට මේකේ වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙනවා. අර උනන්දුව කියන්නේ එක්තරා විදිහක කෙලෙස්ම තමයි. කෙලෙස්ම තමයි. ඒ කෙලෙස් ස්වභාව වලින් තමයි අපි දුවන්නේ. අපි හිතමු රාගෙන් මත් වුණා කියලා. රාගෙන් මත් වුණ වෙලාවට උනන්දුව බලන්න. සමහර වෙලාවට ජනෙල් වලින් පැනගෙන අතපය තුවාල කරගෙන ඔන්න රෑට පිට වෙලා යනවා. මොකක් නිසාද? අර අර මත් වීම නිසා. එහෙම නැත්නම් ද්වේෂයෙන් මත් වුණ කෙනෙක් බලන්න ඔය රෝඩ් රේජ් වීඩියෝස් තියෙන. එළි වාහනෙන් එළියට පැනලා අර වාහනේ වීදුරු තලලා කෑ ගහලා වාහනේ උඩ නැගලා ඒ එනර්ජි එක බලන්න පුදුම ශක්තියක් නේ තියෙන. මේ විදිහට රාගෙන් මත් වුණාම ද්වේෂෙන් මත් වුණාම ඒක අපිට පුදුම ජවයක් ගෙනහලා දෙනවා. නමුත් භාවනාවක් කරන්න පටන් ගන්න කෙනෙක්ට නම් එනර්ජි එකක් තියෙනවා. අර කී විදිහට කාලසටහන් හදලා පැය කරනවා. පැයට වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඊළඟට පැයක් සක්මන් කරනවා. ඕම තමයි පටන් ගන්න. නමුත් ටික දවසක් කරගෙන කරගෙන යනකොට තේරෙනවා වෙන්න මහා නිකං උනන්දු නැති ගතියක්. ඔක්කොම කලවම් වෙලා යන ගතියක් එනවා. ඒක හොඳ සලකුණක්. එතකොට භාවනානුයෝගී කෙනෙක්ට දීර්ඝ කාලයක් තිස්සේ, මම කියන්නේ ඔය දවස් දෙකක් කරන කෙනෙක්ට නෙමෙයි, ඒ වෙනුවට දීර්ඝ කාලයක් තිස්සේ අපි හිතුවොත් ඒ එනර්ජි එකක් මේන්ටේන් කරනවා කියන්නේ අමුතුම චැලෙන්ජ් එකක්. ඒක හිතාගන්න බැරි චැලෙන්ජ් එකක්. සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ කරනකොට කරනකොට තේරෙනවා අර වේගෙන් ගියපු කට්ටිය කොහෙදෝ කැලෑවල්වල සමහර විට වාහන පෙරලගෙන අන්න අර අමුතු ගමනක් ගිහිල්ලා තියෙනවා. නමුත් අර හෙමිහිට හෙමිහිට ටිකෙන් ටික අපි කියන්නේ අර සොලෝ එකේ යන් කියලා. සොලෝ එකේ යනකොට තේරෙනවා මේ එනර්ජි එකත් මේන්ටේන් කරන්න ඕනේ. ඒක සඳහා අපිට විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. සමහර විට ඔය දැන් ඔය සක්මන් පරියංක විදියටම නැති වුණත් යම් කිසි විදියක ව්‍යායාමයක් විදියට, ඔය වත්තේ පිටියේ ගාඩනින් වගේ හොබි එකක් විදියට, එන්නේ විදියට විවිධ පැතිකඩ විවිධ ස්වභාව අනුව මේ එනර්ජි එකක් මේන්ටේන් කිරීමක් අවශ්‍ය වෙනවා. එතකොට සක්මන පරියංකෙන් විතරක් නෙමෙයි භාවනාව වෙන්නේ. අර විදියට වත්තේ පිටියේ වැඩක් කරන වෙලාවක් වුණත් භාවනාවක්. අනේ විදිහට ටික ටික මේක නිකන් ශිල්පයක් තමයි දැන් දියුණු වෙන්න තියෙන්නේ. මේ දැන් අර අරමුණු ඉස්සර තරම් නැහැ. එතකොට අරමුණු තියනවා කියලා කේන්ද්‍රික ගා ඉන්දියට මොකද? දැන් අරමුණු නැති එකටද හිත සතුටක් ගන්න බෑනේ. දැන් ඒ ගමනේ කියන අරමුණු නැත්තේයි කියලා අහනවා. ඈ අර බල බිඳෙනකොට වෙන වැඩේ. අන අරමුණු කියන්නේ අපි හිතමු කෙලෙස් ස්වභාව, එනර්ජි එක, අර විදියට මොටිවේෂන් එක තමයි ඔය තියෙන්නේ. ඒක බිඳෙනකොට මොකද වෙන්නේ? හිත වෙනනකොට ඔන්න මහා මුස්පේන්තු ගතියක්. අයියෝ මේක නිකන් මහා නිකන් මල මුස්පේන්තු මොකද්ද මේ කියලා හිතෙන තරමට ඔන්න අමුතු එකක් මතුවලා එනවා. එතකොට ඒකත් එක්ක පේනවා අන අරමුණු ටිකක් දුරස් වෙලා. ඉස්සර තරම් වද දෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. දැන් ඔය අලුත් තත්ත්වෙට යම් කිසි බැලන්ස් එකක් හදාගන්න. තවත් දවසක් යනකොට තවත් ටිකක් ඕක කලවම් වෙනවා. එතකොට කියනවා දැන් කාලසටහනක් කියලා දෙයක් මතකත් නැහැ. කොහේ යනවද මන් දන්නේ නැහැ. මොනව කරනවද මන් දන්නේ නැහැ. ඉස්සර තරම් දේවල් ඇවිල්ලා වද දෙන්නෙත් නැහැ. මොකද දෙයියනේ මං කරන්නේ කියලා එදාට ඇවිල්ලා අහන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිය වැඩක් තියෙන්නේ. ටිකෙන් ටික යනකොට 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 මේක නිකන් අසංවිධිත ගතියක්. මේකේ තියෙන බල එනර්ජි එක නැසෙන ගතියක් වගේ දෙයක් මතුවලා එනවා. ඒකත් එක්ක ශිල්පයක් තමයි දියුණු වෙන්නේ. ශිල්පේ දියුණු වෙනකොට දවසක අමුතු හැකියාවක් අර අසංවිධිත ගතිය තුල රජ කරන්න පුළුවන් හැකියාවක් වගේ දෙයක් ගලප ගන්න පුළුවන්. දැන් මට මතකයි ඔය පහුගිය දවසක කාලයකට කලින් කෙනෙක් කියනවා එයා අන්න පූර්වාකෘත්‍ය භාවනාවක් කරනකොට අන්න සෑහෙන පූර්වාකෘත්‍යයක් කරපු කෙනෙක්. මං අරවා කියලා මේවා කියලා මේම කළා මේම කළා මේම කළා තමයි ඔන්න පරියන්කිට ඉඳගන්නේ. ඉතින් ඒ ටික අහලා ඉවරනකොට කමටන් වார்த்தාවේ ඉතුරු ටික අහන්න පණක් නැහැ. කෙසේ නමුත් කාලයක් තිස්සේ කළා කළා දවසක් ඇවිල්ලා මට කියනවා දැන් ස්වාමීන් වහන්සේ අර පූර්වාකෘති මුකුත් නැහැ. ගිහිල්ලා නිකන් ඔහෙ වාඩි වෙනවා ඇස් දෙක පියාගෙන එච්චරයි. එච්චරයි. අන්න මොකද උනේ ඒ ඒ ශිල්පේ කාලෙත් එක්ක තමයි ඒක එන්නේ. ඉතින් ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අරමුණු දුරස් වෙලා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච ඉඩකඩේ අවස්ථාවේ වැඩි වැඩියෙන් යෙදෙන්න කියන ආරාධනාව අපි කරමු.
ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ දවස්වල යන භාවනාව ගැන කිව්වොත් පරයන්කේට වාඩි වෙලා හුස්ම රැල්ල දෙක තුනක් බලනවා. ඊට පස්සේ සිතුවිලි, ශබ්ද ඕවා ඇහෙනවා. ඒවා ඇහුනට මට නිදහසේ ඉන්න පුළුවන්. ඒවා ඇවිල්ලා යනවා, පොඩි වෙලාවකට ඕනනම් පැටලෙනවා, එහෙම එහෙම සමහර හුඟක් වෙලාවට ඉන්නවා. ඊට පස්සේ දන්නේම නැතුව ටයිම් පීරියඩ් එකක් ගිහිල්ලා තියෙනවා මුකුත් නැතුව. ඊට පස්සේ ආයෙත් අර තැනට එනවා, සිතුවිල්ලක් හරි සද්දයක් හරි ඇහෙනවා. ඔය තත්ත්ව දෙක අතර තමා පරයක පැයගේ වෙන්නේ. හැබැයි ඒකේ ප්‍රශ්නයක් නෑ, බොහොම සැහැල්ලුවෙන් නැගිටලා එනවා. ඒක තා පරයන්කය. එදිනෙදා ජීවිතය ගත්තොත් මට හැකියාවක් ලැබිලා තියෙනවා, මට ඊර්ෂ්‍යාවක්, දේශය, ඒ වගේ දේවල් එනකොට ඒවා ඒකත් එක්කම හැපිලා ඒකම බලාගෙන ඉන්න මම පුරුදු වෙනවා. එතකොට හරියට කයට ඔළුවට අමාරුයි, අඳුරුයි වගේ, වමනය වගේ. ඒ නමුත් අරක ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අර ඒව කටින් පිට වෙලා, මුඛින් පිට වෙලා යන්නේ නැති නිසා ඊට අර විදිහට ඇඟේ දැනෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඒකෙ ලොකු ශාන්තියක් තියෙනවා. හිතනවා මම මෙහෙම හිටපු නිසා මට මේ ප්‍රශ්නයක් ඇති, හැදෙන්න තිබිච්ච ප්‍රශ්න ආවේ නැහැ කියලා. ඒක මට ස්වාමීන් වහන්සේට කියන්න කැමතියි.
හොඳයි, එතකොට අර මුල් කොටස ගත්තොත් අර විදියට විශ්වාසය තියෙනවනේ. එන්නේ විශ්වාසය තමයි වටින්නේ. මොකද යන ක්‍රමේ හරියටම හරි, යන ක්‍රමේ හරියටම හරි. ඒක අපි අතින් මොන හරි දාන්න ගියොත් ඔන්න විශ්වාසය නැති වුණා. එහෙම නැත්නම් නැවතත් පොඩ්ඩක් අවුල් කරගත්තා, පාර පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඉතින් ඒකින්ද ඒ යන ක්‍රමවේදයේ ස්වභාවය හරි. ඊළඟට අනිත් පැත්තෙන් අර විදියට දිනදා ජීවිතේ විවිධ පීඩාකාරී අවස්ථා එනවා. ඒ එනකොට සාමාන්‍යයෙන් ওই විදියට ඉවසීමකින් ඉඳියොත් ටිකකින් තේරෙනවා ඒකත් ඔන්න ගියා, ඒකත් මගහැරුණා වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔය එන හැම දෙයකටම ගැටෙන්න, වෙහෙසෙන්න ගියොත් සමහර විට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑනේ. ඒ වෙනුවට හැම වෙලේම අර මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් තමයි. ඒකත් එක්ක දඟල දඟල අර එක ගැටි ගැටි, මෙයා එක ගැටි ගැටි ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් මේ අපිට එන බොහෝ දේවල් අපි තමු 90% වගේ ප්‍රමාණයක්, 90-10 රූල් එකවත් දැම්මොත් 90% වගේ ප්‍රමාණයක් මේ වැඩක් නැති දේවල්. මොකද මේ මිනිස්සු හම්බු වෙන්නේත් නැහැ, දකින්න වෙන්නේත් නැහැ ආපහු දවසකට දෙකකට. ඉතින් ඔන්න ඒ විදිහේ කට්ටි එක තමයි ගොඩාක් ආරවුල් අපි ඇති කරගන්නේ. එතකොට ඒවා එච්චරම දෙයක් නැහැ කියන අදහසින් ඉඳලා බැලුවොත් ඔන්න තේරෙනවා පවදාට අලුත් දවසක්, පවදාට අලුත් පුද්ගලෙක්. හරි, ඊයේ කතා වෙලා නැත්නම් ඊයේ අමුතු විදියට ගියපු එක්කෙනා නෙමෙයි අද. ඉතින් ඔන්න ඔය විදිහට ඒක නිසා අපි ඉවසීමෙන් කටයුතු කිරීම තුළ සෑහෙන ප්‍රමාණයක් දුරු කරන්න පුළුවන්. ඔය විදිහට නිකන් අනවශ්‍ය විදිහට ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ නැතු ඉන්න පුළුවන්. නමුත් විතෙක තියෙනවා අපි හිතමු විවිධ පුද්ගලයෝ අර නිතර නිතර ගැටෙන කට්ටිය, අර පවුලේ කට්ටිය, මෙලඟින් ඉන්න කට්ටිය, ඔය වගේ කට්ටියත් එක්කත් ඔය වගේ ප්‍රශ්න මතු වෙනවානේ. එතකොට ඒ වගේ අවස්ථාවක අපි අර ගොඩාක් නිකන් හැමදේම දරාගෙන ඉවසගෙන ඉන්න ගියාම දවසක නිකන් ඕක ට්‍රිගර් වෙනවා. ට්‍රිගර් වුණාට පස්සේ යන්නේ අර බැමි කඩාගෙන තමයි, වේලි කඩාගෙන තමයි යන්නේ, ගම් නියම් ගම් යට කරගෙන තමයි යන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවිකුත් තියෙනවා. ඒක නිසා අපි හිතමු ඔය ගෙදර දොරේ නිතර නිතර ගැටෙන කට්ටියට වගේ සාමාන්‍යයෙන් අර රියක්ෂන් එකක් වෙනුවට රෙස්පොන්ඩ් එකක්, ඒ කියන්නේ එවලේ ඇවිසිලා ඉන්න වෙලාවේ මුකුත් නොකිව්වත් පස්සෙ වෙලාවක හරි පොඩ්ඩක් නිදහස් කර ගැනීමක්, තමුන්ගේ හැඟීම් දැනීම් ප්‍රකාශ කිරීමක් වගේ එකකුත් නරක නෑ. මොකද නැත්තම් වෙන්නේ අර ගඩල ගඩල එකතු කරලා බිත්ති බඳිනවා වගේ දවසක මහා බිත්තියක් බැඳලා. ඔකට උදාහරණයකට විදිහට පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මහත්තයා එක්ක ආරවුලක් ඇති වෙලා. එතකොට විනාඩි 40ක් බැන්නා මං ආවේශ වෙලා වගේ. එතකොට ආරවුලට හේතුව ගත්තොත් අන්න මේ අස්සනක් වැරදුනා කියලා. අස්සනක් වැරදුනා කියලා. ඒකට එහෙම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ කියලා මට තේරෙනවා. ඊට පස්සේ අවුරුදු 3ක් විතර ඉතිරිස්සේ ඉඳලා වෙච්ච දේවල් ඔක්කොම එකින් එක හාර 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 ඒ හැම එකක්ම අවුස්සලා අරගෙන කිව්වා. එතකොට ඒ කියපු දේවල් මං ඒ දවස්වල හිතුවා, ඔව් කියපු දේවල් ඒ දවස්වල හිතුවා මේවා වැඩක් නැති දේවල්, මේවා මට මේ සුළු දේවල් කියලා අමතක කරපු ප්‍රශ්න, ඔළුවේවත් තියුණ නැති ප්‍රශ්න තමයි මේ විදියට මම නැවත නැවත කිව්වේ කියලා. මතක් කර කර කිව්වේ කියලා. ඒ ඔක්කොම පෙළ ගැහිලා හොඳට මතකෙට ආවා, හැමදේම මතකෙට ආවා කියලා කියනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර පොඩි පොඩි දේවල් ගොඩාක් එකතු කරලා එකතු කරලා එකතු කරලා මහා බිත්තියක් බැඳා වගේ ස්වභාවයක්. එතකොට ඒක තරහ ගියපු වෙලාවට ඇවිස්සීලා ඔක්කොම ටික එනවා. එතකොට හිතෙනවා මේ ලැජ්ජයි, මූණ දෙන්නත් ලැජ්ජයි, මේ මනුස්සයාට මෙහෙමත් කිව්වනේ මං කියලා පස්සෙ වෙලාවක හිතෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා කියනවා විනාඩි 40ක් ගියා, 40කට පස්සේ තමයි මට මාව දැනගන්න පුළුවන් වුණේ, මට මාව දැකගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ සති දෙකක් ගියා මට ඒකෙන් රිකවෙන්න. මොකද හේතුව අර මහා අවුලක්නේ. ඒ වෙනුවට අන්න අපි හිතුවත් අර හැමදාම නිතරම උදේ හවහ ගැටෙන කට්ටියට පොඩ්ඩක් ප්‍රකාශ කිරීමකුත් හොඳයි. ඒක මං කියන්නේ අර 90% of the time නිකන් සද්ද නැතුව ඉඳියාම යන දේවල් තියෙන්නේ. හැබැයි 10% වගේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. යම් කිසි විදියක අර ඇවිස්සීලා රියැක්ට් කරනව නෙමෙයි, පස්සේ වෙලාවක හරි කියනවා මේ කරපු දේ මට හිත රිදුනා, තමුන්ගේ පැත්ත කියන්න පුළුවන් නේ, නැත්තම් මේ කරපු දෙයට මට මෙහෙම හිතුණා කියලා පොඩ්ඩක් ප්‍රකාශ කිරීමකුත් නරක නෑ. මොකද නැත්තම් අපි අර ඔක්කොම ගොඩ ගහගෙන 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 දවසක වේල්ල කඩලා යන තත්ත්වයකට එනවා. ඒක නිසා බලන්න එහෙම එහෙම වෙහෙසක් ගොඩක් පීඩාවක් තියෙන අවස්ථාවල පස්සේ හරි පොඩ්ඩක් විවේකයක් අරගෙන හරි පොඩ්ඩක් ප්‍රකාශ කරොත් ඒක යහපතටද පිහිටන්නේ, ඒක යම් කිසි පහසුවක් සඳහා පිහිටනවාද කියලත් පොඩ්ඩක් විමසලා බලන්න කියන ආරාධනාව මම කරනවා.
ඒක බොහොම හොඳ උපදේශයක් සම්හස මගේ ඒ ලොකු අඩුපාඩු ඒක හැම දෙයක්ම දරා ගන්නවා. ඒක ඒ වෙලේට කියලා දාන්න යාළු එක්ක එක්ක වුණත් ඒ ප්‍රශ්නයක් නම් ඒක ඇතුළට ගිල ගන්න එකක් තියෙනවා. ඒක කිය ඒ නිසාම අර විදිහට ඇතුළේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ගොඩ දාන්න පුළුවන් අවස්ථාවක් ඒ කියලා මමත් ඒ විදිහටම හිතනවා.
ඔව් ඒක තමයි. අර
මේ ඒ වෙලාවට කියලා දැම්මනම් හරි කියලා හිතනවා.
ඔව් හැමදේම නෙමෙයි, ඉඳලා ඉట్లా ඔය ඉඩ කඩක් අවස්ථාවක් එන්න පුළුවන්. මේ අර නන්නාඳුන පුද්ගලයා හැම එක්කෙනා එක්කම ගැටෙන්න ඕවා කියන්න ගියොත් ඒක වෙහෙසයි. ඒ වෙනුවට මම කියන්නේ සුවිශේෂී පුද්ගලයෝ කීප දෙනෙක් අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාල පොඩ්ඩක් කියලා දාන එක අර නිදහස් කරගන්න එක වටිනවා. මොකද හිර කරගෙන තද කරගෙන ඉඳලත් විවේකයක්ම ලැබෙනවද, සැනසීමක් ලැබෙනවද කියලා ඇහුවොත් එහෙමම නැහැ. ඒ වෙනුවට අර යාළුවෙක් එක්ක හරි කමක් නැහැ. අර කුඩු කය කතාව වගේ හරි කමක් නැහැ. කොහේ හරි ගිහි ලෝක අතහැරලා දැම්මහම ලේසි. පාපොච්චාරණයක් වගේ හරි නැත්නම් මේ විදිහට මේ තමන්ගේ හැඟීම ප්‍රකාශ කරලා හරි එහෙම කියන එක වටිනවා. කිව්වට පස්සේ තේරෙනවා ඒ කිව්ව එකම ඇති. අර කිව්ව එක ගත්ත එක ඉතින් අඬාගෙන ඌට අලුතෙන් ලෙඩක්. ඒක වෙනම කතාවක්. ඒක ඉතින් ඒකගේ ප්‍රශ්නයක් නේ, අපිට අදාළ නැහැ. ඌ අඬාන ඉඳපු දෙන් කියලා පොඩ්ඩක් අර කාට හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි තියෙන්නේ ගිහිල්ලා.
බොහොම පිං සම්නාසේ උපදේශයට ඇතර මම ඒ ඔය ප්‍රශ්නත් එක්ක මම ඇතුළ දැවෙනවා කියන එක මම දන්නවා. මම ඒ විදිහට වැඩ කරන්න බලන්න හැම එකනත් එක්කම.
ඊට පස්සේ ඊළඟ සතියේ අයියෝ ඔබ වහන්සේ කියපු දේ මගේ පාවුල කැඩලා ගියා කියලා දැන්
නැවිලා. ටික ටික දාලා බලන්න.
හොඳයි හොඳයි.
හොඳයි සම්නාස බොහොම පිං.
මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සංඝස මගේ ප්‍රශ්නෙට නම් කොටසකට පිළිතුරු ලැබුණා කලින් අම්මගේ ගැටලුවෙන්. මොකද දැන් අපිටත් උදේ 8 ඉඳලා සක්මන පරයන්කේ පිළිවෙලින් ටයිම් පෑට තිබුණට සංඝස මේ මට පරයන්කකට ඉවාඩි වෙනවා කියන එක සම් දනිපතේ ගහනවා වගේ හැඟීමක් දැනෙන්නේ. සමහර විට අර මට හුස්ම දැනෙන්නේ නැති නිසාද දන්නේ නැහැ. මාව ඇහෙනවා තියෙනද?
ඇහෙනවා කියන්නේ. ඔව්
සයිනස් මට අර හුස්ම එක තැනක හිත පීටව ගන්න බැරි ගැටලු මං කීප සැරයක් අහලා තියෙනවා. ඒකට මට පිළිතුරු ලැබුණා මං හිතන්නේ කලින් වැඩසටහනේදී. මට ඒ වෙනුවට දැනෙන්නේ සම්පූර්ණ ස්පියා ගත්තාම මාව ගුලියක් වගේ, ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ වගේ සිඹීම හැකිලිම තමයි බලන්නේ. අපි සයිනස් කියන්නේ අර එක තැනක හිත පීටව ගන්න බැරි නිසා උපදෙස් ලැබුණ සිඹීම හැකිලිම බලන්නේ කියලා. ඒතර ඒකත් හිත එකඟ නොවන නිසා දණු කඳේ ගහනවා වගේ පරියන්කේ ඉඳ ගන්න එක. ඉතින් මේ ඒ වෙනුවට මම අර දවස පුරා ටිකක් පස්සේ පිළිවෙත වැඩිපුර කෙරෙනකොට හිත ගැන නම් බලනවා. අර මේ දවස්වල සංනාස ටිකක් ද්වේෂය කියන්නේ අලුත් ඇතිවන දේවල් නිසා නෙමෙයි, මං අතීතයෙන් හඳගත්තු දේවල් නිසා. සමහර පුද්ගලියෝ ගැන මට චුට්ටක් ද්වේෂය වැඩි. කියන්නේ මට තේරෙනවා මේ හිස් දෙයක් අතීතේ කාරණාවක් නිසා අනාගතයට මං කතන්දර ගොත ගොත් අර ද්වේෂ කර කර ඒක හිතේ යනවා. හැබැයි ටික වෙලාවකින් මට මතක් වෙන මම මේ මගේ හිතේ ද්වේෂයක් ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට එහෙම මං කාරණා හිතලා කියන්නේ ධර්මයේ සත්‍යෙන් කාරණා හිතලා මං ඒක එතනින් අතර කර ගන්නවා. එතකොට සංස පරියන්කේ අර ඉන්න බැහැ විනාඩි 10ක් විතර. ඒකට උපදෙසක් බලාපොරොත්තුෙන් තමයි ප්‍රසන්න කතා කළේ.
ඔව් මෑණියෝ, ඔහොම ෆුල් ටයිම් වැසගත්ත කෙනෙක්ට මේක ඇත්තටම අමුතු විදියට අත්දකින්න පුළුවන්. මේ මේ ප්‍රශ්නේ කියන එක සාමාන්‍ය හරියටම ඉස්මතු වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපි යම්කිසි විදියක උපක්‍රමශීලීව යම්කිසි ප්‍රතිපදාවක් ගැන විශ්වාසයෙන් යන්න අවශ්‍යයි. එහෙම නැත්නම් වෙහෙස පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට දැන් ඔයකේ ගොඩාක් දුරට පෙන්නුම් කරන්නේ නිකන් බෙහෙතෙන් හැදිච්ච ලෙඩක ස්වභාවයක්. ඕක බෙහෙතෙන් හැදිච්ච ලෙඩක්. මේ ප්‍රතිපදාවට වැස ගැනීම නිසා වෙච්ච දෙයක්. අන්න හිත එක්තැන් කරන්න ඕනේ, එක්තැන් කරේ නැත්නම් භවනාව නෙමෙයි කියන වගේ අදහසක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. නෑ, අපි කියනවා ඔය හිත විසිරෙන අතරේ පිම්බීම හැකිලිම දැනගන්න පුළුවන් ඉඳලා හිටලා එකක් දෙකක් මේ ඇවිදින අතරේ පියවර වදින බව දැනගන්න පුළුවන් එකක් දෙකක්. අන්න ඒ විදිහට යම් කිසි විදියක මේ මොකද
අවසරයි ස්වාමීන් වහන්සේ මට දැන් කොච්චර හිත ගැටුණත් දැන් සක්මනේදී බාහ්‍ය අරමුණු ආවත් ඒ අරමුණු අතරින් ස්පර්ශය දැනෙනවා. පරියන්කේත් එහෙම දැනෙනවා.
ඒකම තමයි භාවනාව. ඒ විවේකේ ගන්න නිකන් වාඩි වෙලා විවේක වෙලා මේ යන ක්‍රියාවලිය අතරේ උස්මක් දෙකක් පිම්බීම හැකිලීම් දෙකක් දැනගන්න බලන්න. මේ විවේකීව ඇවිදින්න නිකන් මූදු වෙරළකට ගිහිල්ලා ඇවිදිනවා වගේ. එහෙම ඇවිදින ගමන් බලන්න මේ පතුල දැනෙනවද කියලා. අන්න ඒ විවේක වීම නැත්තම් අපි මේ භාවනාවක් කරා කියලා වෙහෙසක් නේ දරාගෙන තියෙන්නේ අන්තිමට. ගොඩ දෙනෙක්ට පටලෝ ගන්න දෙයක්. අර විශේෂයෙන් අර ගොඩාක් කාලයක් පුරුදු කරපු ඒ ෆුල් ටයිම් බැසගත්ත කෙනෙක් පටලෝ ගත්තොත් ගොඩක් වෙහෙසයි. ඒක නිසා බලන්න මේ මම මේ භාවනා කරනවා කියලා මේ විවේක වීමක් කරන්න. මේ මගේ මේ ඇවිදින ඉරියව්වේ විවේක වෙනවා මං. මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ විවේක වෙනවා මං. අන්න ඒ විවේකය බාර ගන්න. වැඩිය නිකන් මේ මුකුත් නිකන් හුස්මේ මේ ඉන්න ඕනේ එහෙම එකක් නැහැ. ඒ වෙනුවට නිකන් වරෙන් වර හුස්මක් දෙකක් දැනගන්න. වරෙන් වර පියවරක් දෙකක් දැනගන්න. මට මේ කරදරයක් බාධකයක් නැතුව මේ බංකොලොත් රටේ මේ විනාඩි 40ක් 50ක් විවේකීව නිකන් වාඩි වෙලා ඉන්න පුළුවන්. මාත් එක්ක තනි වෙලා ඉන්න පුළුවන්. මේ විවේකීව ඇවිදින ගමන් මට පැයක් නිකන් ඇවිදින්න ඉඩක් තියෙනවා. ඒක කොච්චර දුර්ලභ දෙයක්ද මේ ලැබිලා තියෙන ඉඩ කඩ කියන එක සමාදන් වුණා නම් ඒකම තමයි නිවන. එහෙම නැත්තම් අපි මොකද කරන්නේ? නිවන් දකින්න ඕනේ, අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේ පරියන්කෙම කොහොම හරි නිවන් දකින්නවා කියලා ඔන්න ඔය විදියට දඟලන්න ගත්තාම වෙහසක් පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ වෙනුවට මේ ප්‍රතිපදාවක් කියන්නේ මේ දුක නැති කරන්න මිසක් දුක තව ටික වැඩි කරගන්න ආපු ගමනක් නෙමෙයිනේ. ඒක නිසා ඇවිදින ගමන් විවේක වෙන්න. වෙන මුකුත් ඕනේ නැහැ. විවේක වෙන්න. වාඩි වෙලා ඉන්න ගමන් නිකන් විවේකෙන් ඉන්න. වෙන මුකුත් ඕනේ නැහැ. අන්න ඒක සමාදන් වෙන්න පුළුවන්ද බලන්න. ඒක සමාදාන වෙනකොට තේරෙනවා අර විදියට මේ මට මේ ප්‍රතිපදාවක් භාවනාවක් තුළින් ඇත්තරම සැනසීමක් විවේකයක් ලැබුණා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඔය මෑණියෝ කියපු සයිඩ් ඉෆෙක්ට් එක එනවා. මොකද්ද? අර වටපිටාවේ කට්ටියගේ වැරදි පේන්න ගන්නවා. ඒව ඔස්සේ ද්වේෂය යනවා. මොකද මම ඉන්නේ පීඩාවෙනේ. අර දැන් අද කාලේ විදියට ඔකට කියනවා උදාහරණයක් විදියට දැන් මහත්තයා නෝනායක මොනව හරි කතා බහ කරනවා නම් ඉස්සෙල්ලා නිකන් කන්න මොනව හරි ගිහිල්ලා දෙන්නලු. මේ ඔය පේස්ටික් මං ඔයාට ගෙනාවා කියලා දෙන්නලු. මොකද අර ගොඩක් වෙලාවට බඩගින්න ඉඳියොත් මේ බඩගින්නේ වෙහෙසෙනම් ඉන්නේ අනිවාර්යෙන් ප්‍රශ්නේ දෙක වෙනවා. ඒකින්ද පොඩ්ඩක් ඉස්සෙල්ලා නිකන් මේ ඔයාට මම ඩෝනට් එකක් ගෙනාවයි කියලා ඒක කවනවා. කාලා අර බඩ පිරෙනවා නේ. බඩ පිරුණාට පස්සේ කියනවා බලන්න කොහොමාර වැඩේ මම ඔයාව දාලා යන්න තීරණය කරා. ඒක තමයි ක්‍රමවේදේ. ඉතින් අර ඩෝනට් එකක් කවලා තමයි ඒක කියන්න ඕනේ. ඒක තමයි ඒ වැඩේ. මොකද අර බඩගිනින මිනිහට ඕක කිව්වා නේද? ඌ ඒක දෙක තුන කරලා විනාශ කරලා තමයි නතර කරන්නේ. ඒක නිසා මෑනියොන්ගේ වෙහෙස තමයි අර වටපිටාවේ නිරූපණය වෙන්නේ. ඒගොල්ලන්ගේ වැරදි පසෙක මේ මම ඉන්නේ වෙහෙසනේ. මම ඉන්නේ මේ කටුඹුලක නැගගෙනනේ. එතකොට වටපිටාවේ ඉන්නේ උන් පේන්න බෑ. ඒක නිසා තමන් තුළ විවේකයක් සැනසීමක් හදාගත්තොත් වටපිටාව තිබේම නිවෙනවා. උනුත් උන්ගේත් භාවනාව හරි ගිහිල්ලා වගේ කියලා හිතෙන්න පුළුවන් වටපිටාව ඉන්න කට්ටියගෙත්. ඒක නිසා එන්නේ විවේක වීම හදා ගැනීම වටිනවා කියලා තමයි මට හිතෙන්නේ.
අවසරයි සයන්හන්ස, මේ තව ගැටලුවක් තියෙන. දැන් මට විනාඩි 10ක්වත් එක තැනක අර පරියන්කේ ඉන්න බැරි නිසා අපේ මට උපදෙසක් ලැබුණා සයන්හන්ස. දැන් විනාඩි 45ක් විතර අදිෂ්ඨාන කරලා ඉඳගන්න. ඒ අතර කාලේ භාවනා නොකරත් මම නැගිටින්නේ නැහැ කියන තැන ඉන්න කියලා එක සුදුසුද සයන්හන්ස?
ඒක බලන්න තමුන්ට පහසුවක් සඳහාද හේතු වෙන්නේ අපහසුවක් සඳහාද කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ මේ එහෙම නිකන් අර පළලලුණු දාලා වගේ ඉඳලා වැඩකුත් නැහැ නේ. මම මේ කියන්නේ නැවත නැවත විවේක වෙන්නයි. සක්මන් පරියංග ඉරියව්වේ බැරි නම් වෙන ඉරියව්වක හරි විවේක වෙන්න කියන උත්සාහය දරන්න. මොකද මේ අපිට මේ නඩත්තු නොකරන ජීවිතයක් නේ තියෙන්නේ. කාගෙන්දෝ දානේ වේලක් ලැබෙනවා, කාගේදෝ වහලයක් යටි ඉන්නේ. ඉතින් එහෙම ඉඳලත් අපිට විවේකයක් නැත්තම් ඒක හරිම ප්‍රශ්නකාරී ස්වභාවයක් නේ. ඒක නිසා බලන්න සක්මන බැරි නෑනේ, කොහොමවත්ම බැරි නෑනේ කරන්න. එතකොට සක්මනේ විවේක වෙන්න බලන්න පැයක් හමාරක් එක දිගට. අර විදියට පරියන්කෙත් ඊට පස්සේ පුළුවන් වෙලාවක් ගිහිල්ලා වාඩි වෙන්න. සාමාන්‍යව මට අත්දැකීම තමයි සක්මන හොඳට පුරුදුනම් සක්මන් කරන්න ඉඩ ලැබෙනවා නම් පරියන්ක ඉරියව පහසුයි. එහෙම නැත්තම් වෙන්නේ ගොඩක් වෙලාවට අරහෙ ටැම්බරේනවා, මෙහෙ ටැම්බරේනවා, වෙහෙස පීඩාවක් එනවා. ඒකෙන්ද ඒ විදියේ විවේකයක් කියන තමයි අදහස. මෑනියෝ තීරණය කරන්න මේ කරන උපක්‍රමෙන් මට විවේකයක්ද වෙහෙසක්ද වර්ධනය වෙන්නේ කියලා. විවේකයක් වර්ධනය වෙනවා නම් හරි, වෙහෙසක් වර්ධනය වෙනවා නම් වැරදි.
එහෙමයි. අප්‍රමාණ පින්සන්නාස නමස්කාර වේවා.
හරි, ජයවන් සර්. උදේ මහත්තයා අපේ වෙලාව නම් පහු වෙලා ගිහිල්ලා.
එමෙ ස්වාමීන් වහන්සේ අපි එමනම් ඊළඟ ධර්ම දේශනා කොටසට.
හොඳයි.
උපාලි.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකසල ස්වාමීන් වහන්සේ අවසරයි. මේ අවස්ථාවේ අපිට කමඨාන් වාර්තා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අවසන් වෙලා දෙවනි වැඩසටහනේ දෙවනි කොටස වන ධර්ම දේශනා වැඩසටහන ප්‍රවිෂ්ඨ වීමයි. මම ගෞරවනීය පූජ්‍ය ධම්මකසල ස්වාමීන් වහන්සේගේ දිරිපාන මත අප වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින ධර්ම දේශනාව පවත්වන ලෙස දීපානමද ගෞරවයෙන් ඉල්ලා සිටින් සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චක්ඛුසෝතංච ගහනංච ජීවහා කායෝ තතා මනෝ ඒතානි යස්ස ద్వාරානි අගුතානි ච බිකුණෝ භෝජනම් හි අමත්තඤ්ඤෝ ඉන්ද්‍රියේසු අසංවුතෝ කාය දුක්ඛං චේතෝ දුක්ඛං දුක්ඛං සෝ අදිගච්ඡති දෛහමානේන කායේන දෛහමානේන චේතසා දිවාය දිවාවා යදිවා රත්තිං දුක්ඛං විහෙරති తాදිසෝති.
සාදු සාදු සා.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ කරන ප්‍රතිපදාව පුහුණුව ඇත්තටම සමබරතාවයක් පිළිබඳ කතාවක්. සමබරතාවයක් පිළිබඳ කතාවක්. මේ පින්නතුන්ට මතක් වුණොත් අර බුදුරජාණන් වහන්සේගේ වීණාවක උපමාව. වීණා වාදනයේදී අන්න වීණාවක ඒ තත් යම් කිසි විදියක ඒ බුරුල් නම් ආතතිය මදි නම් අන්න මොකද වෙන්නේ, මේකෙන් සංගීතයක් නික්මෙන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් මේ ආතතිය වැඩි තත් වලින් මොකද වෙන්නේ, යම් කිසි විදියක සංගීතේ කැඩිලා බිඳිලා යනවා, මේ තත් බිඳෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ සමබරතාවයක් පිළිබඳ කතාවක් මේ ප්‍රතිපදාවක් තුල තියෙනවා. එතකොට අපි මුලදී යම් කිසි විදියක කාන්තක පටන් ගන්නවා වෙන්න පුළුවන්, ඒකාන්තයක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාවක් පුහුණුවක් කරන කෙනෙක්ට අනේ යම් කිසි විදියක මේ පිළිබඳ සමබරතාවයක් හදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ බැලන්ස් එක, ඒ සමබරතාවය පිළිබඳ කතාවක් තමයි තනිකර මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කියන්නේ. එහෙම නැත්නම් සුසාර කිරීමක්, සුසාර කරනවා. ඒ සුසාර කිරීම පිළිබඳ කතාවක් තමයි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කියන්නේ. එතකොට අපිට දකින්න පුළුවන් බොහෝ දෙනෙක් අර විදියට මේ වාදනයක් නැතුව කල් ගෙවනවා. මොකද ඒගොල්ලන්ගේ තත්වල ආතතියක් ඇත්තේ නැති තරම්. එතකොට ඒකෙන් සංගීත රාවයක් නික්මෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ආතතිය වෙහෙස වැඩි වෙච්ච පිරිසකුත් අපිට දකින්න පුළුවන් මේ විදිහට තත් බිඳෙනා ගානට මේ සංගීතයේ කැඩිලා බිඳිලා යන ගානට අන්න වෙහෙසක් පීඩාවක් දරාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අතර සමබරතාවයක් තමයි මේ යෝගී ජීවිතයක් භාවනානු යෝගී ජීවිතයක් ප්‍රතිපදාවක් එහෙම නැත්නම් පැවිද්දක් කියලා හඳුන්වන. ඉතින් මේ සමබරතාවය පිළිබඳ පරීක්ෂණයක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඒක දවසක දෙකක පරීක්ෂණයක් නෙමෙයි. මුලදී ගොඩක් වෙලාවට පටන් ගන්නේ අර විදිහේ වෙහෙස පීඩාකාරී තත්ත්වයක වෙන්න පුළුවන්. බොහෝ ආතතියක් දරාගෙන වෙන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක යම් කිසි විවේක වීමකට සැහැල්ලු වීමකට අපිපත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? අනිත් පැත්තට ගමන් කරනවා සමහර විට අපි. සැහැල්ලුව විවේකේ වැඩි වෙලා අර පරණ පුරුදු මෝඩ කමට ගොං කමට අර කකා බිබී ජොලි කරන තත්වෙටම යන්නත් බැරි නෑ. අන්න ආපහු පොඩ්ඩක් පටිතද කරගන්න අර විදියට ප්‍රතිපදාවට වැඩි වැඩියෙන් අවධානයක් යොමු කරන්න වෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට කාලයක් තිස්සේ නැවත නැවත සමබරතාවයක් නිවැරදි සමබරතාවයක් හදාගන්න සුළුව කටයුතු කිරීම තමයි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කියලා කියන්නේ. එහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට පුහුණු වෙනකොට වැඩ කරනකොට අන්න මොකද වෙන්නේ? මේ තැනතර දකින්න පුළුවන් අන්න මියුරු සංගීතයක් නිකුත් වෙනවා. මියුරු සංගීතයක් මගේ කනටත් ප්‍රියයි. මේ පැණිවක් කරනවා වගේ ඒ වගේම වටපිටාවේ අහගෙන ඉන්න කන්වලටත් ප්‍රිය දනවනවා. ප්‍රිය දනවනවා මොකද සංගීතය මියුරුයි. අන්න ඒ විදිහේ දෙයක් ඒ විදිහේ ගමනක් තමයි අපි මේ යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහේ සමබරතාවයක් පිළිබඳ කතාවක් තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද්ද මේ කතාව කියලා පොඩ්ඩක් මතක් කරොත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට මේ අවස්ථාවට මාර්ගය පාදගන්නේ මෙන්න මේ විදිහට. කියනවා මේ ප්‍රතිපදාවක පුහුණුවක යෙදෙන කෙනෙක් නැත්නම් මේ විදිහට යෝගියෙක් මෙන්න මේ කාරණා දෙක එයා තුළ තියුණොත් ඒ බොහෝ පව් රැස් කරගන්නවා වගේම එයා අපායකට දුගතියකට යන්න මේ කාරණා දෙක හේතු වෙන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට තමයි ප්‍රවේශයක් බුදුරජාණන් වහන්සේ අරගන්නේ. ඊට පස්සේ මොකද්ද මේ කාරණා දෙක විදිහට පෙන්නන්නේ? අන්න මේ භාවනානුයෝගී පුහුණුවක යෙදෙන මේ තැනැත්තා මේ අපායකට දුගතියකට යොමු කරන කාරණා දෙක මොනවද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පළවෙනියට කියනවා ඉන්ද්‍රියේසු අසංවුතෝ. මේ විදිහට ඉන්ද්‍රිය සංවරයක්, ඉන්ද්‍රිය පිළිබඳ සංවරයක් නැතුව මේ තැනැත්තා කටයුතු කරනවා. ඊළඟට දෙවනුව කියනවා භෝජනේ තරම දන්නේ නැහැ. භෝජනම්හි අමත්තඤ්ඤු. මේ විදිහට භෝජනේ තරම දන්නේ නැහැ මේ තැනැත්තා. ඔන්න ඔය හේතු කාරණා දෙක නිසා මෙයාගේ පුහුණුව භාවනාව දුර්වල වෙලා විනාශ වෙලා අර විදිහේ අපාය සහගත නැත්නම් අපායට යන ස්වභාවයක් දුගතියකට යන ස්වභාවයක් පවා මේ තැනැත්ත තුළ ඇති වෙන්න මොදු වෙන්න පුළුවන් කියන ඔන්න ඔය විදිහේ මතක් කිරීමක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා සිද්ධ කළා. ඊළඟට තමයි මේ කී ගාථා කීපය දේශනා කරන්නේ. මොකද්ද කියනවා? චක්කු සෝතංච ගහනංච ජීවහා කායෝ තතා මනෝ ඒතානි යස්ස ద్వාරානි අගුත්තානිද බිකුණෝ. අන යමෙක් ඇස කන නාසය දිව කය මන කියන මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද. යමකුගේ ඇස කන නාසය දිව කය මන කියන මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද කියන තැන තමයි පටන් ගන්න. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය දොරටු කියලා නිකන් මේ ශාසනයේ දොරටු හයක් පෙන්නවනේ. සාමාන්‍යයෙන් අපි හිතුවොත් ඇහැ සමග ඇහැට රූප, ඇසයි රූපයයි කියලා සඳහන් කරනවා. කනයි සද්දයයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කයයි කයට දැනෙන දැනීමුයි කියලා සඳහන් කරනවා. දිවයි දිවට දැනෙන රස, ඊට පස්සේ නහය ඒ සමග යන ගඳ සුවඳ, ඊළඟට අර මනස සහ මනසට අරමුණු වෙන දේවල්. ඔන්න ඔය විදිහට දොරටු හයක් පිළිබඳ, ආයතන හයක් පිළිබඳ, ద్వාර හයක් පිළිබඳ සඳහන් කරනවා. ඒක තුලින් තමයි අපි මේ ලෝකේ අත්දකින්නේ, අත්විඳින්නේ. ඉතින් ඒ විදිහේ දොරටු හය ගැන තමයි මේ කියන්නේ, ద్వාර ගැන තමයි මේ කියන්නේ. යමකුගේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද. ඊළඟට කියනවා භෝජනම් හි අමත්තංචු ඉන්ද්‍රියේසු අසංවුතෝ කාය දුක්ඛං චේතෝ දුක්ඛං දුක්ඛං සෝ අධිගච්ඡති. අන්න මේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් ඔහුට නැහැ. ඉන්ද්‍රියේසු අසංවුතෝ. ඊළඟට භෝජනම් හි අමත්තංචු, අමත්තඤ්ඤු භෝජනේ තරම දන්නේ නැහැ, භෝජනේ ප්‍රමාණය දන්නේ නැහැ, ආහාරේ ප්‍රමාණය දන්නේ නැහැ කියන අදහස එතන ඉදිරිපත් කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට, මේ කාරණා දෙකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? කාය දුක්ඛං චේතෝ දුක්ඛං. එතන කොටස් දෙකක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ කායේ දුකුත් හට ගන්නවා, කායික දුක් හට ගන්නවා. ඒ වගේම චේතෝ දුක්, මේ හිත තුළ චේතසික කියලා කියන්නේ සිතෙහි හටගත් කියලා කියන්නේ, චේතසික දුක්ඛං. ඒ විදිහේ දුකුත් හට ගන්නවා. ඊට පස්සේ කියනවා දුක්ඛං සෝ අධිගච්ඡති. මෙයා මේ විදිහට දුකට යට වෙලා, දුකට පැමිණිව කටයුතු කරනවා, වෙසෙනවා. ඊට පස්සේ කියනවා ඩයිහමානේන කායේන ඩයිහමානේන චේතසා දිවා වා යදිවා රත්තිං දුක්ඛං විහරති තාදිසෝති. අන්න මේ කයෙනුත් දැවෙනවා, සිතිනුත් දැවෙනවා. ඩයිහමානේන කායේන ඩයිහමානේන චේතසා කයෙනුත් දැවෙනවා, හිතිනුත් දැවෙනවා. දිවා වා යදිවා රත්තිං, දිවා රැ නැතුව දැවෙනවා. දුක්ඛං විහරති තාදිසෝ. අර විදියට දුකසේ තමයි මේ තැනත්තා කල් ගෙවන්නේ කියලා ඔන්න විදියට බුදුරජාණන් වහන්සේ යම් කිසි කරුණු කීපයක් ගෙන හැර දක්වනවා. එතකොට මෙන්න මේ කරුණු දෙක අපි කිව්වොත් ප්‍රධාන වශයෙන් මොකද? ඉන්ද්‍රියේසු අසංහුතෝ, ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කතාව, සහ භෝජනේ අමත්තඤ්ඤු, මේ භෝජනේ පිළිබඳ කතාව. ওই කරුණු දෙකම එක්තරා විදියක සමබරතාවයක්, සමබරතාවයක්. දැන් ඒ සමබරතාවය අපි බලුවොත් දැන් ඉන්ද්‍රිය සංවරය පිළිබඳ අරගෙන බලමු. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සු ඉන්නේ මේ ඉන්ද්‍රියේ දොරවල් පුළුවන් තරම් ඇරලා දාලා තමයි. ඇරලා දාලා තමයි ඉන්නේ. පුළුවන් තරම් ඇහැට අරමුණු ගන්න ඕනේ, කනේ සද්ද අහන්න ඕනේ, දිවෙන් රස බලන්න ඕනේ කියලා ওই විදියට නොයේකුත් උත්සාහවල ලෝකේ පුරා සංචාර කිරීමවල මේ ඇත්තෝ යෙදෙනවා. මේ විදියට විවිධ කෑම, රස කෑම හොයමින් කල් ගෙවනවා. සමහර විට දඩයමින් හොයනවා, දඩයම් කළා මේ සතාගේ කෑම මේ වගේ, මේ සතාගේ කෑම මේ වගේ කියලා ඕන තරම් ওই YouTube කාරයෝ දැන් බිහි වෙලා ඉන්නවා. මේ විදියට ඉන්ද්‍රිය පුළුවන් තරම් ඇරලා දාලා මේ ඉන්ද්‍රියන් තුලින් නොයෙකුත් අරමුණු විඳමින් කල් ගෙවන්න ඕනේ කියන උත්සාහය තමයි මේ තැනැත්තාගේ තියෙන්නේ. එතකොට එහෙම කෙනෙක් සැනසීමක් ලැබලා තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපි, ඔය මිනිස්සු ඒ විදියට කොතේකුත් දේවල් හඹාගෙන ගියත් අනේ ඉතුරු වෙන්නේ මොකද්ද ඒගොල්ලන්ට? කාය දුක්ඛං චේතෝ දුක්ඛං. අර විදියට ඩයිහමානේන කායේන ඩයිහමානේන චේතසා තමයි. මොකද්ද? කායෙන දුක් හට ගන්නවා. ඒ විදියට ඉන්ද්‍රිය ඇරලා දාලා ගිහිල්ලා ඔය ලෝකේ පුරා කාගෙන කාගෙන ගියපු කට්ටිය මොකද උනේ කියලා ගත්තොත් කයෙනුත් දුක් හටගෙන තියෙනවා. ඒගොල්ලොන්ගේ හිත තුලත් කොච්චර කෑවත් සැනසීමක් නැහැ. ඊළඟට කයෙනුත් දැවෙනවා, හිතෙනුත් දැවෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඒ විදිහේ දේවල් හඹාගෙන යන මිනිස්සු ඕනතරම් අපිට දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒගොල්ලෝ ළඟ කරගෙන තියෙන සැනසීම කොයි වගේද කියලා දැක ගන්න පුළුවන්. අර නිකන් ඕක නිකන් අර දවල් දැකපු හීනයක් වගේ තමයි ඔය විඳින සැප. මේ කනවා, ඊළඟට මේ බඩගිනි, මේ විඳිනවා, ඊළඟ මොහොතේ ආපහු අඩුවක් දැනෙනවා. මේ ඇත්තටම විඳද, මේකේ විඳාට සැනසීමක් නැද්ද කියන වගේ තත්ත්වයකට පවා එන්න පුළුවන්. අර විදියට ලෝකේ පුරා සංසාරය කරමින් ලෝකෙම කාගෙන යන්න තමයි උත්සාහය, කකා කකා යන්න තමයි උත්සාහය. ගන්න මොකද උනේ? මේ ඉන්ද්‍රියේසු අසං වුතෝ, මේ ඉන්ද්‍රිය සංවරයක් ගැන ඒගොල්ලොන්ගේ අදහසක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ ඉන්ද්‍රිය තව ටිකක් ලොකු කරලා මේක ඇරලා දාලා තව ටිකක් අරමුණු ගන්න පුළුවන්ද, මේ ඇහෙන ටිකටත් වැඩිය තව ටිකක් ගන්න පුළුවන්ද? පේන ටිකටත් වැඩිය තව ටිකක් ගන්න පුළුවන්ද? අර විදියට කාලා මේ රස දැනෙන ටිකටත් වැඩිය තව ටිකක් ගන්න පුළුවන්ද? මේ විදියට ඩ්‍රග්ස් අරගෙන ගත්තොත් තව ටිකක් රස දැනෙනවද කියලා ඔන්න ඔය විදියට තව තව මේ ඉන්ද්‍රිය ඇරීමක් පිළිබඳ කතාවක් තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. නමුත් ආන්න යම්කිසි විදියක මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයක් ගැන කතා කරනවා. මොකද හේතුව අර කාගෙන කාගෙන ගියා කියලා කවදාවත් වෙහෙස පීඩා වැඩි වෙනවා මිසක් සැනසීමක් නැහැ. මොකද කාලා කාලා බලන්න පුළුවන් කන්න කන්න අර නිකන් ගින්දර ගින්නට පිඳුරු දානවා වගේ තව තව ඇවිලෙනවා. කය දුක් වෙනවා, චේතෝ දුක් වෙනවා. අර විදියට කය දැවෙන්න ගන්නවා, හිත දැවෙන්න ගන්නවා. මොකෙන්ද දැවෙන්නේ? අර රාගෙන් දැවෙනවා, ద్వේෂෙන් දැවෙනවා, මෝහෙන් දැවෙනවා. ওই විදියට දැවීම් දකින්න පුළුවන්. කාලා 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 සැනසීමටපත් වෙච්ච එකෙක් ඇති කියූප එකෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙම නැහැ. එහෙම නැහැ. හැමදාම කකා කකා කවදත් මදි තමයි. තව ටිකක් ඕනේ, තව ටිකක් බඩගිනි කියන ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අර විදියට ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳ අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද හේතුව මේක කවදාවත් අහවර වෙන වැඩක් නෙමෙයි. එතකොට ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳ කතාවක් කියපු ගමන් අර වැරදි ප්‍රතිපදාවකට වගේ බැස ගන්න ස්වභාවයකුත් තියෙනවා. ඕක පිළිබඳ හරි ලස්සන සිදුවීමකුත් තියෙනවා. යම් කිසි විදියක පාරාසාරිය කියන යම් කිසි බ්‍රාහ්මණ ගුරුවරයෙක්ගේ ගෝලෙක්, එයාගේ නම තමයි උත්තර. මේ උත්තර බ්‍රාහ්මණ තරුණයා භාග්‍යතුන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවොත් ළඟ ඉඳපු පාටයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාගෙන් අහනවා, මේ උත්තර ඔයාගේ මේ ගුරුන්නාන්සේ පාරාසාරිය ඉන්ද්‍රිය සංවරයක් ගැන එහෙම කතා කරනවාද කියලා අහනවා. එතකොට මේ තරුණයා කියනවා, එහෙයි භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. ඊට පස්සේ අහනවා, මොකද්ද කියන්නේ? මේ බුදුරජාණන් වහන්සේ අවසල ගන්නේ, ඇනලා ගන්නේ. එතකොට කියනවා, මේ මගේ ගුරුන්නාන්සේ කියනවා ඇහෙන් රූප බලන්න එපා, ඇහෙන් රූප බලන්න එපා, කනෙන් සද්ද අහන්න එපා, මේ විදිහට මේ කයෙන් ස්පර්ශ, දිවෙන් රස, මේ විදිහට දේවල් දරා ගන්න එපා කියන අදහස මගේ ගුරුවරයා ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. එහෙම කිව්වාම බුදුරජාණන් වහන්සේ දැන් මේ තරුණයාට නොකිය ආනන්ද හාමුදුරුවෝ පැත්තට හැරිලා කියනවා, ඒක හරි මේ ඉන්ද්‍රිය සංවරයක් නේ ආනන්ද, ඒක එහෙම ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා නම් අන්ධයොත් නිවන් දැකලා, බීරොත් නිවන් දැකලා, මොකද උන්ට ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, එහෙනම් ඒකනේ නිවන කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක හින්ට් එකක් වගේ ගහනවා. අර උත්තර නිරුත්තර වෙන වචනයක් කියනවා. මොකද්ද මේ කියන්නේ? එහෙමනම් අන්ධයොත් නිවන් දැකලා. ඔය YouTube වීඩියෝ එකක් එහෙම තිනවා, අන්ධ කෙනෙක් පාට පිළිබඳ විස්තරයක් කරනවා. අන්ධ කෙනෙක් පාට ගැන විස්තර කරනවා මේ YouTube වීඩියෝ එකේ. එතකොට ගිහිල්ලා බැලුවොත් තේරෙනවා එයාට ඇති සැනසීමක් නැහැ. මොකද එයා ඉන්නේ හැම වෙලේම මේ පාට මේ වගේද, මේ ලෝකේ මේ වගේද, මෙහෙම මෙහෙමද, මෙහෙම මෙහෙමද කියලා ඔන්න අමුතු විදියේ වෙහෙසක පීඩාවක තමයි, අලුත් විදියේ වෙහෙසක පීඩාවක තමයි යත් ඉන්නේ. එතකොට මොකද මේ වෙන්නේ? අන්න ඇස් නොපෙනුණා කියලා ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇතුලේ බඩු තියෙනවා, ඇතුලේ වැඩේ යනවා. ඉතින් ඒක නිසා අන්න බුදුරජාණන් වහන්සේ නිකන් යම් කිසි විදියක නිග්‍රහයක් කරනවා වගේ, උපහාසයට කියනවා වගේ කියනවා, එහෙනම් අන්ධයොත් නිවන් දැකලානේ, එහෙනම් බීරොත් නිවන් දැකලානේ, ඔය කියන ඉන්ද්‍රිය සංවරය නම් මම කියන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා, අපේ ශාසනයේ තියෙන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා. එතකොට එහෙම කිව්වහම ආනන්ද හාමුදුරුවෝ අර ඔපචුනිටි එකක් දැකලා, ආනන්ද හාමුදුරන්ට සාමාන්‍ය ඒ වගේ ඔපචුනිටිස් පේනවා, ඔපචුනිටිස් පේනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ මොකක් හරි කියන්න තමයි හදන්නේ, ධර්ම දේශනාවක් කරන්න තමයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මේ හිනා පාන්නේ නිකම්ම නෙමෙයි, මොකක් හරි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් හිනා වෙනවායි කියන්නේ මොකක් හරි සලකුණක් තියෙනවා, මද සිනාවක් පෑවා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට ගිහිල්ලා බලාගෙන ඉඳියා කියන්නේ මොනවා හරි හේතුවක් තියෙනවා කියලා ඔන්න විදිහට ඒ ඔපචුනිටිස් වලදී පොඩි නිකන් ප්‍රශ්නයක් අහලා ඒක හගිස්සලා උස්සලා ගන්න ස්වභාවයක් ආනන්ද හාමුදුරන්ගේ තියෙනවා. ඉතින් එහෙම කරා කියලා ඉතින් ආනන්ද හාමුදුරන්ටත් වැරදුන අවස්ථා නැතුවා නෙමෙයි. අර කුද්දක කුද්දානු කුද්දක කතාවේදී වර්ධිනවනේ මේ සතිමන්ත භික්ෂූන්ගෙන් අග්‍ර, මේ ශාසනයේ සතිමන්ත භික්ෂූන්ගෙන් අග්‍ර තැනැත්තා ආනන්ද හාමුදුරුවෝ. අන්න භාග්‍යතුන් වහන්සේ අපවත් වෙන වෙලාවේදී කියනවා, ආනන්ද මගේ අභහයෙන් පස්සේ සංඝයා කැමතිනම් මේ කුද්ද අනුකුද්දක ශික්ෂාපද ටික අතහැරලා දාන්න, ඒ ටික අයින් කරලා දාන්න කියලා කියනවා. අහෙමයි ස්වාමීනි කියලා ආනන්ද හාමුදුරුවෝ බාර ගන්නවා. ඊට පස්සේ අපවත් වෙලා ඔක්කොම ඉවර වෙලා සංඝායන වෙලාවේදී කියනවා මේ විදිහේ දෙයක් කිව්වා මට, මේ විදිහට කුද්ද අනුකුද්දක ටික අයින් කරලා දාන්න පුළුවන් වුණා. මේ පුළුවන් කියලා සඳහන් කරා භාග්‍යතුන් වහන්සේ. එතකොට අනිත් සංඝයා වහන්සේලා කාශ්‍යප හාමුදුරුව ප්‍රමුඛ ඒ පිරිස අහනවා මොනවද කුද්දානුකුද්දක. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව කියනවා දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ඇව්වේ නැද්ද? ඇව්වේ නැහැ. බලනකොට අහලත් නැහැ දන්නෙත් නැහැ. අර කියපු එකට ඔළුව අනාගෙන ඇවිල්ලා. ඇවිල්ලා ඊට පස්සේ ඉතින් කට්ටිය කතා කරනවා මොනවද කුද්දානුකුද්දක, අරවද කුද්දානුකුද්දක, මේවද කුද්දානුකුද්දක කියලා. ඔය රහතන් වහන්සේලා 500ක්. අන්තිමට තීරණයකට එළඹ ගන්න බැරුව මොකද කරන්නේ? ආනේ තියෙන පැකේජ් එක එහෙමම රැකගෙන ඉමුයි කියලා අද වෙනකන් ඔන්න ඉතින් කුද්දානුකුද්දකත් රකින්නවා. කුද්දානුකුද්දකත් අඩුම ගානේ රකින්නවා කියන අදහසෙන් ඉන්නවා. මොකද හේතුව? ආනන්ද හාමුදුරුවන්ට අමතක වුණා. අමතක වුණා. ඒ සංගායන වෙලාවෙම චෝදනාවක් ඉදිරිපත් කරනවා ආනන්ද හාමුදුරුවන්ට මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කිව්වා ඔබ ඇහුවේ නැහැ. ඔබ ඔබ අතින් වුණ වැරදක් ඒක. ආනන්ද හාමුදුරුවෝ උත්තරයට දෙන්නේ මොකද්ද? අනේ මේ මගේ මේ අසිහියින්ද මට අහන්න බැරි වුණා. සී කල්පනා පොඩ්ඩක් නැති වෙලා ගියපු වෙලාවක් හින්දා අසිහිය නිසා මට අහන්න බැරි වුණා කියලා තමයි කියන්නේ සතිමන්ත භික්ෂුන්ගෙන් ආග්‍රහ. ඉතින් ඒක තමයි යථාර්ථය. සිහියත් අසිහියත් අතර දෝලනයක් මිසක් සිහියේම හත්පස පැතිරුණු ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට ආනන්ද හාමුදුරුවන්ටත් අසිහිය මතු වෙලා ඇවිල්ලා තියෙනවා. බොහෝ වෙලාවට සිහිය තිබිලා තියෙන පාටයි. නමුත් ওই සූත්‍ර දේශනාවල නොයෙකුත් අවස්ථාවල මේ වගේ පොඩි ඉඩකඩක් අහම ආනන්ද හාමුදුරුව අහනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද එහෙනම් මේ ශාසනයට අනුකූලව ඉන්ද්‍රිය සංවරේ කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහපු වෙලාවේ ආනන්ද හාමුදුරුව ඉලක්ක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. දැන් මොකද අර ගොයිය ඇහුවේ නැහනේ. ඌ ඒ මානෙකෙන් නෙමෙයි, ඌ ඉන්නේ වෙන ශාසනයක වෙන ප්‍රතිපදාවක. එතකොට දැන් මේ බණේ කියා ගන්නත් ඕනේ. අහපු නැති එකට බණ කියන්නත් බෑ. ඔන්න ආනන්ද හාමුදුරුව ඇහුවා. එතකොට ඇහුවෙන් ඉඩ කඩක් මතුවලා ආවා. ඔන්න කියනවා ඊට පස්සේ ආනන්ද යම් කිසි කෙනෙක් ඇසින් රූපයක් දකිනවා. රූපයක් දැක්කහම මොකද වෙන්නේ? අන්න බොහෝ රූපවලට මේක අදාළ නැහැ. නමුත් යම් කිසි අවස්ථාවක අන්න මේ රූපේ පිළිබඳ මනාපයක්, අමනාපයක්, මනාපමනාපයක් මෙන්න මේ විදිහට අවස්ථා තුනක් පෙන්නනවා. රූපයට පිළිබඳ මනාපයක් එන්නත් පුළුවන්, අමනාපයක් එන්නත් පුළුවන්, අර විදිහේ මනාපමනාපයකුත් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අවස්ථා තුනක් පෙන්නලා කියනවා ඇසින් රූපයක් දැකලා මනාපයක්, අමනාපයක්, මනාපමනාපයක් වගේ දෙයක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ තැනත්තගේ හික්මීම තියෙන්නේ. නැතු මේ හැම රූපෙම ඇහෙන් නොබල ඉන්නවා කියලා කතාවක් නැහැ. අන්න මනාපමනාප නැති තාක්කල් ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මනාපමනාපයක් ඇති වුණු වෙලාවේදී මොකද කරන්නේ? මේක සංකතයි. මේක සකසන ලද්දක්. මේක ඕලාරික දෙයක්. ඒ වගේම මේක පටිච්ච සමුප්පන්න දෙයක්. මේක යම්කිසි හේතු ප්‍රත්‍ය සහිතව තමයි මේ ඇති වුනේ මේ මනාපයමනාපේ කියලා මේ තැනැත්ත යම්කිසි ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. අන්න මීට වැඩිය සාන්තයි, මීට වැඩිය ප්‍රණීතයි මම යම් සිද්ධියක උපේක්ෂාවක් සිහියක් පිහිටවා ගන්නවා කියන අදහස මේ තැනැත්තා තුළ ඇති වෙනවා. මේ තැනැත්තා තුළ ඇති වෙනවා. අන්න මොකද උනේ? ඇහෙන් රූපයක් දැක්කා. මේ රූපයට අනුව යම් කිසි කටයුත්තක් ඇතුළත ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒකේ හික්මීම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මනාපමනාප, මනාපමනාප, අර විදිහට මනාපයක්, අමනාපයක්, මනාපමනාපයක් ඇති වුණ වෙලාවට අන්න මේක පිළිබඳ සිහියක් පීටවා ගන්නවා. මෙන්න මෙහෙම තත්වයක් මට ඇති වුණා කියන සිහිය පීටවා ගැනීමක් කරනවා. එතකොට මෙන්න මේ ඇහැ ගැන කියලා ඇහැටම ගැලපෙන උපමාවකුත් දෙනවා. ඇහැටම ගැලපෙන උපමාවකුත් දෙනවා. හරියට නිකන් වසා තිබුණු ඇහැක් අරිනවා වගේ, ඇරපු ඇහැක් වහනවා වගේ, මේ ඇසිපිය ගසන කතාව කියන්නේ ඇසිපිය ගසනවා වගේ මේ තැනැත්ත සිහියක් පිහිටවා ගන්නවා. අර විදිහේ උපේක්ෂාවක් හිත තුළ ඇති කර ගන්නවා කියන අදහස උපමාව තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අන ඇහෙන් රූප දකින්න දකලා මනාපමනාපයක් ඇති වෙනවා. අර විදිහට ඇති වුණාම ඇසිපිය ගසනවා වේගෙන්. ඒ වගේ අන්න සිහියක් පිහිටවා ගන්න උත්සාහ ගන්නවා මේ තැනැත්තා. ඔන්න ඊළඟට කියනවා කණෙන් සද්ද ඇහෙනවා. අර ක්‍රියාවලියම තමයි යන්නේ මනාපමනාපයක් ඇති වෙනවා. අන මේක සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න දෙයක් කියලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා අර විදියට අන්න සිහියක් පිහිටවා ගන්නවා, උපේක්ෂාවක් හිත තුළ ඇති කර ගන්නවා. ඒක පිළිබඳ උපමාවක් දෙනවා. මොකද්ද දෙන උපමාව? අසුරක් ගසන, අර අසුරක් ගසන උපමාව තමයි කනට දෙන්නේ. අන්න අසුරක් ගසන තරම් වේගකින් මේ තැනැත්තා මේ විදිහේ සිහියක් පිහිටවා ගන්නවා මනාපමනාපේ පිළිබඳ. ඊට පස්සේ නාසය පිළිබඳත් අර විදිහටම කියනවා. කියලා කියනවා අන්න උපමාවට දෙන්නේ මොකද්ද? පියුම් පතක නෙළුම් පතක වතුර බින්දු කතාව තමයි දෙන්නේ. නෙළුම් පතක ඇලිලා තියෙන වතුර බින්දුවක් අන්න පොඩ්ඩක් මේ නෙළුම් පත ඇල කරපු පමණින් රූට ලැබීම වැටෙනවාද? අන්න ඒ තරම් වේගකින් මේ නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳ අර විදිහේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්නවා. ඒකටත් නහයට ගැලපෙන උපමාවක් දෙනවා. ඊට පස්සේ දිව ගැන කියලා කියනවා. හරියට නිකන් කටට ගත්ත කෙළ පිඩක් එළියට විසි කරනවා වගේ එපමණ වේගකින් මේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ශරීරය පිළිබඳ දැනෙන දැනීම් පිළිබඳ කතා කරලා ඒකටත් කියනවා වක්කල අතක් දික්කල සැනින්, දික්කල අතක් වක්කල සැනින්. අන්න මේ විදිහට නවලා තියෙන අතක් දිගාරිනවා, දිගරපු අතක් නවනවා. එපමණ වේගකින් මේ තැනැත්තා මේ විදිහේ සිහියක් පිහිටවා ගන්නවා කියලා මෙන්න මේ විදිහට මනාපමනාපවලට වෙන හික්මීම ඒ ආයතනයට ඒ ద్వාරයට ගැළපෙන උපමාවකින් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඇහැට ගැළපෙන උපමාවකින්, කනට ගැළපෙන උපමාවකින්, නාසයට දිවට ශරීරයට ගැළපෙන උපමාවකින් කියනවා මෙන්න මේ ශීඝ්‍රව මේ තැනැත්තා සිහියක් පිහිටවා ගන්නවා, අර විදිහට හිත උපේක්ෂාවකට අරගන්නවා කියලා සඳහන් කළා. ඊට පස්සේ මනස පිළිබඳත් උපමාවක් දෙනවා. මනසට ගෝදුරු වෙන අරමුණු විදියට උපමාවක් දෙනවා. මොකද ඒකට කියන්නේ දවසක් පුරා රත් කරන ලද යකඩ තැටියක්. එන දවසක් පුරාවට ගිනි ගගහ රත් කරලා තියෙන යකඩ තැටියකට වතුර බින්දු කිහිපයක් තැනැත්තෙක් අතහරිනවා. එතකොට වතුර බින්දු වැටෙනවා හිමින්, වාෂ්ප වෙනවා ඊට වැඩිය ශීඝ්‍රයෙන් වගේ. අන්න මේ වගේ ශීඝ්‍ර විදියට වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මේ මනසට අරමුණු වෙලා මේ විදියට මනාපමනාප ඇති වෙනකොට උපේක්ෂාවක් ඇති කරගන්න, අර විදියට සිහියක් පිහිටවා ගන්න කියන අදහස උපමාවලින් තමයි දෙන්නේ. ඉතින් එන්නේ උපමාවලින් කියන කතාව මේ ඉන්ද්‍රිය සංවරය, මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කියන කතාවක්. එතකොට අර විදියට අපි කිව්වොත් ලෝකේ දේවල් හඹාගෙන ගිහිල්ලා ද්වාර ඉන්ද්‍රිය ඇරලා දාලා මේ විදිහට සැනසීමක් පහසුවක් ලංකර ගත්තාද කෙනෙක් කියලා ඇහුවොත් එහෙම නැහැ. එහෙම නැහැ. ඒ වෙනුවට කකා කකා ගියපු කට්ටිය ගොඩක් වෙලාවට වෙහෙස පීඩාවකින් නතර වෙලා තියෙනවා. දැන් අද කාලේ සඳහන් වෙනවා නියම දත්තයක්. මොකද්ද? ඔය ඇමරිකාවේ හැම දවසකටම මොකද්ද කියන්නේ පෙන්ෂන් ගියපු සොල්දාදුවෝ 25 දෙනෙක්ද කොහෙද 20 දෙනෙක්ද කොහෙද ඔන්න ඔය ප්‍රමාණයක් දිවිනහ ගන්නවා දවසකට. එතකොට ඒගොල්ලෝ මොකද මේ වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය අරගෙන මරාගෙන කාගෙන ගියපු කට්ටිය තමයි ඔය. ඒ කරපු දේවල් නිසාම ඒ දරන්න බෑ, ඉන්න බෑ. අර කයෙන් දැවෙනවා, හිතෙන් දැවෙනවා, කයෙන් හිතෙන් දැවි දැවි ඉඳලා අන්තිමට දිවිනහ ගන්නවා. එතකොට හිතන්න පුළුවන් ද අපිට දැන් ඒගොල්ලොන්ගේ විශ්වාසයක් නැහැ නේ, කර්මය පිළිබඳ විශ්වාසයකුත් නැහැ, මේ විදියට තමුන් කරේ අපරාධ කියලා විශ්වාසයකුත් නැහැ. නමුත් අන්න වෙහෙසක් ඇවිල්ලා තියෙනවා. වෙහෙසක් ඇවිල්ලා තියෙනවා. 20ක් කියන්නේ දවසකට සෙල්ලන්නේ නැහැ. එතකොට ඒ වගේ ප්‍රමාණයක් අන්න දිවිනහ ගන්නෙ මොකද්ද? මේ ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳ දන්නේ නැතුව ඔහෙ කාලා බීලා දඟලලා තමුන්ට ඕන දේවල් කරලා අර විදියට ගිහිල්ලා ගිහිලා 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 අන්තිමට වෙහෙසක් පීඩාවක් ලැබිලා තියෙන බව නම් හැබෑව තමයි. ඒකනම් පේනවා. ඉතින් එන්නේ විදිහට වෙහෙස පීඩාව වෙනුවට ඉන්ද්‍රිය සංවරයක් මේ තැනැත්තා ඇති කරගන්නවා. ඒක මේ ශාසනයේ මූලිකම හික්මීමක් කියලා සඳහන් කරනවා. එතකොට එහෙම ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තට පස්සේ මොකද්ද අපිට ලැබෙන සැනසීම? අන්න මේ වෙනදාට දැඩි වෙන දැවිලි ඇති වෙන්නේ නැහැ. වෙනදාට ඇති වෙන වෙහෙස පීඩා ඇති වෙන්නේ නැහැ. වෙනදාට ඇති වෙන මේ විදියට අපි කියන්නේ අර චේතෝ දුක්, කායික දුක් මේ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් අන්න විවේකීව ඉන්න පුළුවන් ඉඩ කඩක් අපිට මතුවලා එනවා. ඒතර ඕක භාවනාවක ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක්ට අවශ්‍යම දෙයක්. අවශ්‍යම දෙයක්. අපි හිතමු වටපිටාවේ විවිධ කට්ටිය එක එක ඒවා ඔන්න ඇවිස්සෙන කතා කියනවා. ඇහෙනවා, මේ ඇහෙනවා. හිත තුලත් මනාපමනාපයක් ඇති වෙනවා. නමුත් මොකද ඉන්නේ? ඇහුන් නෑ වගේ ඉන්නවා. ඇහුන් නෑ වගේ ඉන්නවා. ඈ නැත්තම් එමීට එතන මග ඇරලා යනවා. දකින්නවා. දැක්කට මොකද? අන්න යම් කිසි විදියක හිත තුල මනාපිකුත් අමනාපිකුත් ඇති වුණා. පොඩ්ඩක් අන්න දැකේ නෑ වගේ යම් කිසි විදියක අන්න අවධානයක් පිටවා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට කිරීම තුලින් අපි මේ ජීවිතේ මග අරිනවා කියලා කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ පුහුණුවක ප්‍රතිපදාවක අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන් ආධුනික කෙනෙක්ට අපි වැඩි වැඩියෙන් නිර්දේශ කරනවා මේ විදිහට මේ තමුන් කෙරෙහි යම් කිසි ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න. ඇති කරගන්න මොකද හේතුව? එහෙම ඇති කරගත්තේ නැත්නම් අන නොදැනීම වෙහෙස පීඩාවක් දැවිලි තැවිලි තමයි මතුවෙලා එන්නේ. ඇහුණත් ඇහුන්නේ නැහැ වගේ ඉඳලා බලන්න පොඩ්ඩක්. දැක්කත් දැක්කේ නැහැ වගේ ඉඳලා බලන්න පොඩ්ඩක්. ඒ ශිල්පේ පොඩ්ඩක් පුහුණු කරලා බලන්න. පුහුණු කරලා බැලුවොත් තේරෙනවා අන්න ඒ විදිහේ අවස්ථා කොතෙකුත් අපිට ලං වෙලා එනවා. මොකද මේ සමහර මිනිස්සු මේ දවසකට ඔය කොහෙදී හරි දකින්න හම්බ වෙන කට්ටිය. ඒ වගේ කට්ටිය කියන ඒවා කරන ඒවා මේවට අපි වෙහෙසක් ගන්න ගියොත් කවදාවත් සැනසීමක් නැහැනේ. ඒකකට පැටලුණා කියන්නේ දවසම ඊට පස්සේ ඒ වෙහෙස පීඩාව දුවනවා. කයනොත් දැවෙනවා හිතෙනොත් දැවෙනවා. ඒක ඉතින් බොහොම පැහැදිලි. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි නිකන් පොඩ්ඩක් අර විදියට මගේ මනාපමන අපේ ගැන සිහියක් පිටවාගෙන මග ඇරලා ගියොත් ඒක පාඩු වෙන එකක් නෑ. මොකද ඒ විදිය ආරවුලක් ඇති කරගෙන ළඟා කරගන්න දෙයක් නෑනේ. ළඟා කරගන්න දෙයක් නෑ. මුකුත් එහෙම ලැබෙන්නේ නෑ. ඔය කට්ටියගේ අඩුපාඩු හදන්න යන්න එපා. මොකද හේතුව එහෙම හැදෙන අඩුපාඩු නෙමෙයි යෝවා. ඒ වෙනුවට නිකන් පොඩ්ඩක් නිකන් සද්ද නැතුව ඉඳලා බලන්න. අන්තිමට ඒකම ඇවිල්ලා කියනවා මගේ මෙහෙම අඩුපාඩුවක් තියෙනවා. ඔබ වහන්සේ දැක්කද දන්නෙත් නැහැ. දැකලා තියෙන්නේ. ඕක ওই ආයි කියන්න දෙයක් නැහැ. උඹට මෙච්චර කවසක් කිව්වේ නැහැ කියලා වැඩක් නැහැනේ. කියලා වැඩක් නැහැ. කිව්වත් කියන්න පුළුවන් අර නිකන් වහෙන් වරෝ භාෂාවකින්. උපමාවකින්. ඒ වගේ එකකින් කිව්වහම දැන් මූට බනින්නත් බෑ. මට කිව්වද කියලා හරියට හොයා ගන්නත් බෑ. අන්න ඒක තමයි නියම ශිල්පේ. අන්න ඒක තමයි නියම ශිල්පේ. මොකද අර කෙලින්ම කෙනෙක්ව නිකන් අර අපි කියන්නේ කන්ෆ්‍රන්ට් කරනවා කියලා. එහෙම කරා කියලා ළඟා ළඟා කරගන්න සැනසීමක් නැහැ. එයාටත් නැහැ මටත් නැහැ. ඒ වෙනුවට අපිට වෙන භාෂාවකින් කිව්ව හැකි තේරෙනවා නම් තේරියම්බට නැත්තම් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වෙන භාෂාවකින් කිව්වහම අන්න මොකද වෙන්නේ? මේ තේරුම් ගන්න එක තේරුම් ගන්නවා. අරවුලකට එන්නත් බෑ. මොකද හේතුව කෙලින් කිව්වේ නැහැ. කෙලින් කිව්වේ නැහැ. මොකද්ද උපමාවකින් මොකද්ද හරුපයක් කිව්වා. මොකද්දෝ කිව්වා කියලා තේරුණා. මොකද්ද කිව්වේ කියලා තේරුන්නේ නැහැ හරියට. එහෙම කිව්වම් ප්‍රමාණවත්. ඒට ඇරෙන්න නිකන් ඔයා මොකද මෙහෙම කරන්නේ? ඔයා මෙතෙන්ට මේ විදියට ගියා නේද? මෙහෙම කිව්වා නේද කියලා ඔය ඉන්වෙස්ටිගේට් කරන කට්ටිය ඉන්නව නේද? අන්න මේ ප්‍රතිපදාව පිළිබඳ හැඟීමක්වත් නැති කෙනෙක්. දන්නෙත් නැති කට්ටිය. ඔය අර මේ අනුන්ගේ භාවනාව ප්‍රතිපදාවක් වඩන්න යනවා. තමුන්ගේ මේ මූලිකම දේ තේරුම් අරගෙන නැහැ. වෙහෙස පීඩාවක් විතරයි. ඊට පස්සේ කල්පනා කරනවා, අඬනවා, අයියෝ මගේ අතින් වැරදි වචනයක් කියුණා, අනන්තරීය පාප කර්මයක් වුණාද මන්දා, දැන් මොකද කරන්නේ, සමාව ගන්නවද, කොහොමද සමාව ගන්නේ, බණීද, ආපහු බණීද කියලා ඔන්න මල මගුල් කියෝ කියෝ එනවා. ඊට පස්සේ වටපිටාවේ ඉන්නේ උන්ටත් ඉන්න නැහැ. මොකද හේතුව? ආර දැන් වරද්ද උගන ඇවිල්ලා ඊට පස්සේ ඔන්න අඳෝනාවක් දානවා, බලන්නකෝ වෙච්ච දෙයක්, අයියෝ වෙච්ච දෙයක්. මොකද මේ ඒ වෙලාවේ පොඩ්ඩක් කට වහගෙන ඉඳියා නම්, ඔය ගන්ධස්සාරේ පොඩ්ඩක් විහිදුවන්න නැතුව ඉඳියා නම් එහෙනම් හරි. මේක කරගන්න බැරි වුණානේ. ඒක කරගන්න බැරි වුණා. ඉතින් මොකද වුනේ? ඊට පස්සේ ඔන්න මහා වෙහෙසක් පීඩාවක් මතුවලා ආවා. ඉතින් එන්නේ විදිහට මේ ප්‍රතිපදාවේ යම්කිසි වැදගත් කොටසක් මේ කියන්නේ. එතකොට එක්තරා විදිහකට කෙනෙක් හිතෙන්න පුළුවන් ජීවත් වෙන එක මග අරිනවා වගේද කියලා. කමක් නැහැ, එහෙම හිතාගන්නකෝ අපි. මොකද විශේෂයෙන් ආධුනිකයෙක්ට මූලික අවධියක ඉන්න කෙනෙක්ට මේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් වටිනවා. වටිනවා. ඒක අපි පස්සේ බලමු. භාවනාවත් එක්ක ගැළපිලා බල කැවලා එනකොට අන්න කොහොමද ඒක වෙනස් වෙන්නේ කියන එක වෙනම කතන්දරයක්. ඒක පිළිබඳ වෙනම පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් සාමාන්‍ය පහුගිය දවසක එක ළඟ කමඨහන් වාර්ථ දෙකක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් කියනවා මොකද්ද මේ මගේ හිත මේ විදිහට හිතවිලි ඔස්සේ යනවා. හිතවිලි ඔස්සේ අතරමං වෙනවා. ඊළඟට හුස්මටත් එනවා, හුස්මත් දැනෙනවා. හැබැයි අර විදිහට හිතවිලි අතරමං වෙලා මම ඉන්නේ වැඩි වෙලා. එහෙම කියලා විශ්වාසෙන් මේ අත්දැකීම ලියලා තියුණා. එතකොට එයාට කිව්වා මේ හරි, ඉතින් ඒ හිතවිලි අතරමං වෙන්න දෙන්න, මොකද්ද ප්‍රශ්නේ? එතකොට කියන්න පුළුවන් දැන් ඉන්ද්‍රිය සංවරයක් නෑ නිකෝ දැන් අර මනසට කිව්ව කතාව නෑනේ ඔබ වහන්සේ කියලා. එහෙම නෑ ඒක ඉතින් අර මේ කාලෙත් එක්ක වෙනස් වෙනවනේ. මෙයා දැන් ප්‍රතිපදාවක් පුහුණුවක් කරන කෙනෙක්. අයාට අපි කියනවා හිතට වල්මත් වෙන දෙන්න දීලා බලන්න ඕක ඔච්චර බයද කියලා. නෑ බයක් නෑ. ඒතනත්ත විශ්වාසයෙන් කතා කරනවා. එතකොට එයාට කිව්වා ඔහේ ওই හිටිඩි වල වල්මත් වෙන්න වල්මත් වෙලා බලන්න දිගටම වල්මත් වෙයිද කියලා. නෑ එහෙම නෑ ආපහු එනවා. ආපහු එනවා අරූම ඇවිල්ලා මේ ගෙටරිංග ගන්නවා. ගෙටරිංග ගන්නවා. ඉතින් ඒ විදිහේ දෙයක් ප්‍රකාශ කරා. වැඩේ කියන්නේ ඊට පස්සේ කමටහන් වාර්තාවේ තව කෙනෙක් කියනවා මේව නිකන් අර ප්ලෑන් කරලා ඇව්වා වගේ. තව කෙනෙක් කියනවා මේ මේ විදිහට හිතවිලි ඇවිස්සනවා, මේ භාවනා කරන්නම බෑ, අර හිතවිලි මේ හිතවිලි එහෙම එහෙම කී කිය. ඉතින් එයාට කිව්වා යන්න එපා හිතවිලි වලට. යන්න දෙන්න එපා. එනකොට ගන්න ගන්න හුස්මට ගන්න පියවර වලට ගන්න මේ මේ විදිහට වැඩි වැඩියෙන් ඉන්ද්‍රිය සංවරයක් හික්මීමක් ඇති කරගන්න කියලා. එතකොට දැන් එකලංග ওই වார்த்தා දෙක කියවුනහම අහගෙන ඉඳියොත් මොකද හිතෙන්නේ? සම්පූර්ණ පරස්පරයි. ඒකම තමයි ක්‍රමවේදේ. ඒකම තමයි ක්‍රමවේදේ. මොකද පළවෙනි එක විශ්වාසයෙන් කතා කරනවා. දෙවෙනි එක අවුලෙලා කතා කරනවා. එතකොට ඒ කියන්නේ මොකද? ඌට වැඩි වැඩියෙන් ඉන්ද්‍රිය සංවරයක් කියන්න වෙනවා. ආ ඔයා ඔය ඕවට යන්න එපා තාම. ඔයා මේ තාම නිකන් ධන ගාන බඩ ගාන වයසෙනේ ඉන්නේ. ආ ධන ගාන්නකෝ බඩ ගාන්නකෝ. අනම් මනම් ඔය කට්ටිය දුවනේවා ගැන ඒ මේ විදියට තරංග යන මේ තරංගයට දුවනේ වගේන මීටර් සුවදසිය දුවනේ වගේන ඒව ගැන හිතන්න යන්න එපා. ඒ වෙනුවට අන්න වැඩි වැඩියෙන් මේ විදිහ මීමක් ඇති කරගන්න. නමුත් අන්න අර විදියට දවසක භාවනාවක් කරගෙන යනකොට අර විදිහේ මේ අරමුණු වල බල බිඳෙන අවස්ථාවක් එනවා. බල බිඳුනට පස්සේ තමයි මේ කෙනා කියන්නේ ඉස්සර තරම් මට අරමුණු එන්නේ නෑ දැන්. ඉස්සර තරම් මේ හිතවිලි ඇවිල්ලා වද දෙන්නේ නෑ දැන්. ඉස්සර තරම් මේ විදියට සැක සංකා නෑ දැන් කියලා කියන්නේ මොකද? අන්න මේ භාවනාව හරි ගිහිල්ලා. එතකොට එයාට අපි කියනවා අන්න යන්න දෙන්න. යන්න දෙන්න දීලා බලන්න දිගටම යනවද කියලා. නෑ යන්නේ නෑ. එහෙම යන්නේ නෑ. ඒ වෙනුවට අන්න මොකද වෙන්නේ මේ හිතවිලි මේ අරමුණු ආවට මොකද මේ ප්‍රතිපදාව බල කැවිලා. ප්‍රතිපදාවෙන් මරනවා. ප්‍රතිපදාවෙන් මරන්නේ දැන් හිතලා මරන මේ එළවනව නෙමේ. ඒ වෙනුවට ප්‍රතිපදාවෙන් අර එන අරමුණු රැඩිකල් නොයාම මරණ මරලා නැවතත් ඉබේම උපේක්ෂාවට සිහියට මේ හිත වැටෙනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් තියෙන කෙනෙක්ට අපි කියනවා දැන් ඉතින් ඔයාට කරන්න දෙයක් නැහැ. දැන් යන්න දෙන්න. දැන් ප්‍රතිපදාව ඒක බලාගනි. ධර්මයේ විසින් ඔයාව ආරක්ෂා කරයි කියන විශ්වාසය අපිට දෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩේ. ඒක තමයි පරීක්ෂණේ. දැන් මගේ ඉස්සර පුරුද්දක් තියුණා ඔය කම්මැලි වෙලා භාවනා කරලා එපා වෙන වෙලාව එනවනේ. ඒ වෙලාවට ඔන්න රාග හිතවිල්ලක් අරගෙන දානවා. මුල් දවස්වල නිකන් අර භූමි තෙල් එකකට ගිනි කූරක් ගැහුවා වගේ බොහොක් ගාලා පත් වෙලා යනවා. පුදුම ජොලියක් තියෙනවා ඒක. යන්තම් පරියන්කේ තව ටිකක් වෙලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. මොකද දැන් හපන් එකක් තියෙනවානේ, විටක් තියෙනවානේ, විට කාගෙන ඉන්න පුළුවන් කියලා ඔහොම ඉන්නවා. නමුත් ඔන්න මොකද වෙන්නේ ටික වෙලාවකින් තේරෙනවා අන්න ඒක නැති වෙලා ගිහිල්ලා. නැති වෙලා ගිහිල්ලා. ඔන්න ඔය විදිහට විවිධ විදිහට මේ පරීක්ෂාවේ එදිලා බලන්න පුළුවන් මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක යන කතන්දරයක් මේ තියෙන්නේ. මුලින් සංවර වෙලා තමයි පටන් ගත්තේ. පස්සේ නිකන් අහක යන එකෙක් ඇදලා දාලා බලනවා මම ඇවිස්සෙනවද? මම ඇවිස්සෙනවද? දවසක් ඕක මම කියලා කොල්ලෙට ඌ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ගිනි ගත්තා, මුළු කැලෑම්ම ගිනි ගත්තා. මොකද? රාග අරමුණක් ඇදලා දාගෙන. ඉතින් හරිනේ ඒක. අර ඉන්ද්‍රිය සංවරයත් ඇති කරගන්න ඕනේ කෙට වෙන එකක් කියලා ඉතින් පැටලිලා. ඉතින් එහෙම කිව්වහම ඉතින් වැඩේ වැර අර දින එක ස්වභාවිකයි. ඉතින් ඒක නිසා යම් කිසි විදියක බැලන්ස් එකක් ගැන තමයි මේ කතා කරන්නේ. අර නිකන් ඇස්සන්ද කරගෙන යන්නත් එපා. එහෙම අන්තවාදීනුත් ඉන්නවා. ඇස්සන්ද කරගන්නවා මේ රූප පේන නිසා. ඔය කොහෙද අනුරාධපුරේ අර කවියෙක් ගන්නද කවුදෝ ගැනත් කියන්නේ. එයා මේ කාගේදෝ එකක් දැකලා නිකන් වැලිය අවුරක් අතුල්ලගෙන ඇස්වල නිකන් අපරාධනේ අප්පා පෙට්‍රල් පුච්චගන්නේ. ඒ මොනවද එහෙම කරලා හරියනවද? එහෙම නැත්නම් ඔය විනය පිටකේ විනය පොතේ සඳහන් වෙනවා මොකද්ද? රාගේ පීඩාව විඳ ගන්න බැරුව දරා ගන්න බැරුව මේ 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 ලිංගේ කපාගත්ත හාමුදුරුවරු පිළිබඳ. ඉතින් එහෙමත් උත්සාහ කළා දිනවා. එහෙම තලලා ඕක කරන්න බෑ. කපලා නම් කොහොමවත් කරන්න බෑ. තලලා නම් මොකක් හරි කරගන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කරන්න තියෙන්නේ? මුලදී ඉන්ද්‍රිය සංවරයක් පිහිටවා ගන්නවා, ඇති කර ගන්නවා. නමුත් කාලෙත් එක්ක මේ විදියට යම් කිසි විදියක ප්‍රතිපදාව ජව කවලා මේ විදියට හැදිලා එනකොට අනේ යම් කිසි අපි නිකන් රිස්ක් ලවින් වගේ පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණෙත් එක්ක අනේ දැක දැන ගන්න පුළුවන් මේ විදියට මේ නියම බැලන්ස් එකක් වර්ධනය වෙලා එන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ඉන්ද්‍රිය සංවරය කියන අදහස පිළිබඳ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනි කරුණ විදිහට පෙන්නුම් කරන්නේ මොකද්ද? අන්න භෝජනේ භෝජනම්හි අමත්තඤ්ඤු. මේ ආහාරේ පමණ දන්නේ නැහැ. ඒතර දැන් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරපු නිසාම මේ ශාසනයේ තියෙන අනෙකුත් ආහාර අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ වෙනුවට කබලින්කාර ආහාරය ගැන විතරක් කතා කරමු. මොකද හේතුව අන්න ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරාම ඉතුරු ආහාර වර්ග තුන කවර වෙනවා. ඒක නිසා කබලින්කාර ආහාරය ගත්තොත් අන්න මේ කයේ නඩත්තුවක් පිළිබඳ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒක යම් කිසි විදියක අපි හිතුවොත් ජීවත් වෙන්නම කනවාද කියලා නෑ. කන්න ජීවත් වෙන ගතියකුත් අපි ළඟ තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය ලෝකයා ගත්තොත් අන්න කෑම පස්සේ හඹාගෙන යන ගතියක් තියෙනවා. රත්තරන් කොළවලින් ඔතලා තමයි ආහාරයට ගන්න. රත්තරන් කොළවලින් ඔතලා. එතකොට ඒ රත්තරන් කෑවමම කියන ප්‍රකාශෙත් කරන්න පුළුවන්. ඇති රසක් නැතුව ඇති ඔය රත්තරනේ. හැබැයි අන්න කෑවා කියලා කියන්න පුළුවන් රත්තරන්. අර කියන්නේ නිකන් අර රත්තරන් කෑවේ ෆ්ලයින් පෝනි කෙනෙක් හිටියා මට ඒ දවස්වල කියලා. ඒ විදිහට කියන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි මේ උත්සාහය. ඊළඟට අර විදිහට ලස්සන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා අපේ කෑම පිඟාන අරගෙන ඇවිල්ලා ඒක අරගෙන කෝකියා හොඳට තීරු ලස්සනට කපලා දීලා ඊට පස්සේ අර අත දිගේ රූටල එන විදිහට ලුණු ටිකකුත් දාලා නිකන් අමුතු ශිල්පයකට අන්න අපිට කටක් කවලා යනවා. නැහ ඔන්න ඔය විදිහේ ලෝකිකනේ අපි ජීවත් වෙන්නේ. එතකොට ආහාරය කියන එක ඇත්ත තමයි මේ කය පවතින අවශ්‍ය තමයි. නමුත් අපි ඒකටම දාහාර ගන්න කියලා ගත්තොත් අන්න පමන නොදැන ආහාර ගන්න ගියොත් මොකද වෙන්නේ? අන්න වැඩි දවසක් යන්නේ නැතුවම ලෙඩෙක් බවට පත් වෙනවා. කයින් දුක් විඳිනවා, හිතෙන් දුක් විඳිනවා, අර විදිහට කයනුත් දැවෙනවා, මේ හිතෙනුත් දැවෙනවා කියලා දැක ගන්න පුළුවන්. මොකද උනේ කාලා වැඩි. ඊට පස්සේ වටපිටාවේ කට්ටියට ඇවිල්ලා කියනවා අයියෝ සීනි කන්නේ බා ඔච්චර සුගයි ඔය කෑම හොඳ නෑ තෙල් කෑම කියලා ඔන්න ඔය විදිහට අනික් කට්ටියට බණ කියන්න පටන් ගන්නෙ. මොකද මෙයාට කන්න බෑනේ. ඔය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, මේ බටර් කනවට කැමති නෑ. බටර් කන බටම්බෝ බටර් හොඳ නෑ, බටර් මේ කන්න හොඳ නෑ, මේ අසනීප වෙයි ඈ කියලා අපිව බය කරනවා. ඉතින් මොකද කරන්නේ? ලොක පාම් පෙත්තක් අරගෙන හොඳට පේන බටර් ගන්නවා ටික වැඩිපුරත් එක්ක. මොකද හේතුව? නිකන් අර නිකන් බටර් කන්න එපා කියනවානේ. බටර් කන්න එපා කියන ඕ එදා ඉඳලා තියෙන පුරුද්ද තමයි ඕක. මොනවා හරි එපා කිව්වානේ ඒකම කරන්න ඕනේ. අර මෙතනින් පයින් එපා පුතේ කිව්වොත් වෙන තැනකින් පැනලා මැහුම් අතරක් දාගෙන එනවා. ඉතින් මොකද පයින් එපා කිව්වා ඉඳ තමයි පයින්නේ. අනේ ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියුණා එදා ඉඳලා. කොහොම නමුත් ඉතින් අර විදිහේ පාම් පෙත්තක් පේන්න හොඳට බටර් ගෑවොත් මොකද වෙන්නේ? අන්න අර ටෝච තමයි ඉතින් වදදීමක් තමයි. මොකද හේතුව? මට කන්න බෑනේ බටර්. අය කාලා ගිහිල්ලා කාලා පුරුදු වෙලා ඉතින් අර වෙන කෙනෙක් කනවවත් බලා ඉන්න බෑ. ඉතින් ඒ වෙනුවට අන්න අසනීපයක් වෙන බව හැබෑව වැඩිපුර කෑවොත් ඉතින් ඒක නිසා පමණ දැනගෙන ප්‍රමාණය දැනගෙන ආහාර ගත යුතුයි. අවශ්‍යතාවය සලකලා ආහාර ගත යුතුයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි හිතුවොත් මේ කෙනෙක් ආහාරය ලබා ගත්තේ නැත්නම් අවශ්‍ය පමණට, අර කියන්නේ කටු සෙට් එක විතරයි කියලා, ඈ කටු සෙට් එක විතරයි තියෙන්නේ, මොකද ආහාර අරගෙන නැහැ හරියට. එතකොටත් අන්න එනවා මොකද්ද? දැවීමක්. එතකොටත් එනවා මේ විදිහට කායික වගේම චේතසික දුක්. මොකද හේතුව? දැන් මේ කය නඩත්තුව නැහැ. එහෙම වුණාම එන අසනීප වගේව හොයන්නත් බැරි අසනීප තමයි එන්නේ. ආයි ලොවෙත් හොඳ කරන්න බැරි අසනීප තමයි එන්නේ. සමහර විට නිකන් කල්පනා ශක්තිය පවා දුර්වල වෙනවා. උදේට කොහොමද භාවනාවක් ප්‍රතිපදාවක් වඩා ගන්න? එහෙම කරන්න බෑ. නිවනක් ගැන කතා කරන්නේ කොහොමද? මොට උණු මොලේකින්. එහෙම කරන්න බෑ. ඒ වෙනුවට අන මේ කයේ නඩත්තුවක් ආහාර ගැනීමක් අවශ්‍යයි. ඒකත් ටිකක් හොඳට කන්න ඕනේ. නිකන් ලාවට නෙමෙයි, හොඳට කන්න ඕනේ. එහෙම කාලා මේ කය නඩත්තු කළ යුතුයි. මේක මේ වාහනේ සර්විස් කරලා තියාගන්න එපේ. එහෙම නොකළොත් අන්න මොකද වෙන්නේ? එක්කෝ මානසිකව අර විදියට මොලේ පවා දුරලෙන ගන්නට, මේ ආහාරය හරියට ලැබෙන්නේ නැත්නම්. ඊට පස්සේ ඇස් පෙනීම වගේ දේවල් ආපහු රිවර්ස් කරන්න බැරි දේවල්. ඒ වගේ දේවල් තමයි එන්නේ. ඊට පස්සේ චර්ම රෝග වගේ ඒවා එනවා. දුර්වල වෙනවා. වැඩ කටයුතු කරගන්න බැරුව යනවා. ඇවිද ගන්නෙත් හරි අමාරුවෙන් වගේ. ඔන්න ඒ වගේ විවිධ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ රෝගී ස්වභාවයකට වැටුණාට පස්සේ ආයේ ගොඩ ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. සාමාන්‍ය සමහර ඩැමේජස් පර්මනන්ට්. එතකොට ඒ වගේ ස්වභාවයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් අවශ්‍ය පමණට ටිකක් ආහාර ගන්නත් ඕන වෙනවා. ආහාර ගත යුතුයි. ඒක නොකරොත් ඔය ගොඩක් වෙලාවට අත්ති කියලා මතාන යෝගයට වැඩිලා ආපහු දැවීමක් විතරක් ඉතුරු කරගන්නවා. දැවීමක් විතරක් ඉතුරු කරගන්නවා. මොකද හේතුව අවශ්‍ය පමණට ඒ වැඩේ කරේ නැහැ. හැබැයි කෑවා කියමුකෝ කාලා නිකන් ඉඳලා හරියන්නේත් නැහැනේ. කාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඔය පැවිද්දොන්ට විශේෂයෙන් කාලා කන්න හම්බ වෙනවනේ. අපි හිතමු වැඩිය කන්නේත් නැහැ සාමාන්‍ය පමණට කාලා ඉන්නවා කියලා. එහෙම ඉඳියත් ඉන්න බෑ. එහෙම ඉඳියත් ඉන්න බෑ. ටික දවසක් යනකොටම කායික මානසික දැවිලි එන්න පටන් ගන්නවා. මොකද අර ඇඟට ව්‍යායාමයක් නැති නිසා. නිකන් කාලා ඔහෙ ඉන්දියොත් ඉඳලා බලන්න කොච්චර දවසක්ද ඉන්න පුළුවන් කියලා. එහෙම ඉන්න බෑ. ඒ වෙනුවට මේ දීර්ඝ කාලීන ප්‍රතිපදාවක් කරන කෙනෙක්, පැවිද්දක් කරන කෙනෙක්, භාවනා අනුයෝගී කෙනෙක් අනිවාර්යෙන් තමුන්ගේ කය ව්‍යායාම කිරීමක් කළ යුතුයි. ඒක අනිවාර්ය අංගයක්. අඩුම ගානේ හොඳට විනාඩි 40ක් 50ක් දාඩිය දාන්න, දාඩිය වැගිරෙන්න, මොකක් හරි තමුන්ට ගැළපෙන ක්‍රියාකාරකමක් ව්‍යායාමයක් කළ යුතුමයි. ඒක දවස් දෙක තුනක් සතියට අනිවාර්යෙන් කෙරෙන්න ඕනි. එහෙම කෙරුන්නේ නැත්නම් බලන්න ටික දවසකින්ම මානසික දැවිලි, කායික දැවිලි පිස්සු කියලා අපි කියන්නේ. පිස්සු හොඳටම දොල එනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේම පිස්සු කියන්නේම මේ මොකද්ද? ශරීර හොරකම් බලපන්. ශරීර හොරකම නිසා තමයි උඹලට ඔය වෙලා තියෙන්නේ. ඔය වැඩ කළා එදිලා ඉන්නේ උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක ප්‍රකාශ කරනවා. දවසක් නියම මේ ට්‍රීට්මන්ට් එකක් දීලා තිබුණා. එක්කෙනෙක්ට පිස්සු ගතියක් ඇවිල්ලා ඉස්පිරිතාලේ යන්න බෙහෙත් ගන්න යන්න ඇවිල්ලා. ඒ වෙනකොට ලොකු සවයින්නාසික ට්‍රීට්මන්ට් එක මොකද්ද? අර ගල් ටිකක් දීලා ඒකෙන් මෙටල් තලපන් කියලා දීලා තිබුණා. හැමදාම ද මෙතෙන්ට ඇවිල්ලා පැය දෙකක් මෙටල් තලපන්. අන්න ඉතින් තලතල ඉන්න මම බැලුවා මොකද මේ කියලා. ආ බලනකොට මේ වට්ටෝරුව බෙහෙත් වට්ටෝරුවක් තමයි හම්බෙලා තියෙන්නේ. අන්න නියම ක්‍රමවේදෙ මොකද? ඔය ගියා කියලා ඔය පිස්සු හොඳ කරන්න පුළුවන්ද? එහෙමත් බෑ. ඔය තියෙන්නේ මොකද්ද? මොකක් හරි බෙහෙතක් දෙනවා. ටික දවසක් මර්ධනය වෙන්න ආවම අත වෙලා එනවා. ඒක නිසා හොඳම විදිය තමයි අන්න අර විදියට ඇඟ පොඩ්ඩක් ව්‍යායාම කරවන්න. දවසට අර විදිය දවස් 3ක් විතර විනාඩි 40ක් වගේ උඹට දාඩිය දාන්න, හොඳට වැගිරෙන්න. ඔය තියෙන පිස්සු ගති ඔක්කොම නැති වෙලා යනවා. ප්‍රතිපදාවක්, පුහුණුවක්, භාවනාවක් දීර්ඝ කාලීනව කරන කෙනෙක්ට අත්‍යවශ්‍ය අංගයක්. එතකොට මොකද්ද? මේ කාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. කාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට කාලා මේ ඇඟ ව්‍යායාම කළ යුතුයි. හරි, එතකොට නොකා ඉඳලා හරියන්නේ නැහැ. වැඩිපුර කාලා හරියන්නේ නැහැ. එතකොට අමුතු බැලන්ස් එකක් නෙමෙයි කියන්නේ. අමුතු බැලන්ස් එකක් කියන්නේ අන්න ඒ විදිහේ බැලන්ස් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ බැලන්ස් එකමයි මේ ප්‍රතිපදාව. ඒකමයි මේ ප්‍රතිපදාව. එහෙම නැතුව වෙන එකක් කියලා හිතන්න එපා. එතකොට එහෙනම් අපි කාලෙත් එක්ක මේ කරන පරීක්ෂණේ මොකද්ද? මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ බැලන්ස් එකක් හදාගන්නවා. මේ කයේ නඩත්තුව පිළිබඳ බැලන්ස් එකක් හදාගන්නවා. ඒ විදිහේ කාලයක් තිස්සේ උත්සාහ කරනකොට, පුහුණු කරනකොට මේ තැනතර දකින්න පුළුවන් මේ කාය දුක් වගේම චේතෝ දුක්. මේවා ටිකක් මේ දුක්ඛං සෝ අධිගච්ඡති. මේ දුකේම වැටිලා ඒකේම කර කර ඉන්නව වෙනුවට මොකද වෙන්නේ? දුකෙන් පොඩි අත්මිදීමක්, මේ වෙහෙස පීඩාව දුර්වීමක් මෙතනතර පැහැදිලිව දකින්න පුළුවන්. අර විදිහට කයෙන් දැවෙන එක දුර වෙනවා වගේම හිතෙන් දැවෙන එකත් දුර වෙනවා. දිවා රෑ නැතුව මෙතනත්ත හිතේ විවේකකින් කල් ගෙවනවා. ඉතින් එන්නේ ඒක තමයි ප්‍රතිපදාව. ඒකට අනිවාර්ය අදාළ වෙන්නේ බැලන්ස් එකක්. මේ බැලන්ස් එක හොයාගන්නවා කියන කතාව උත්සාහය තමයි අපි මේ කවුරුත් කරන්නේ. එහෙම නැත්නම් අර විදියට මියුරු සංගීතය නාදයක් තමුන් තුලින් නික්මෙනවා. ඒක ඇහුවාම මට, මගේ සංගීතය ඇහුවාම මටත් ප්‍රියයි. ඒ වගේම වටපිටාවේ කනුත් අන්න යම් කිසි විදියක ප්‍රිය ස්වභාවයකට පත් වෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මම මට දේශ කරන වටපිටාවරෙමුන්ට ඕක තේරෙන්නේ නැද්ද? ඒගොල්ලන්ට තේරෙනවා මේ කුණු ගන්ධස්සාරය තමයි මේකෙන් වැහෙන්නේ, වැగిරෙන්නේ. ඔබ ළඟින් ගියොත් අන්න ගන්ධස්සාරය. ළඟින් ඉන්දියත් ගඳයි. ඒක නිසා අන්න තමුන් තුළින් මේ විදිහේ මියුරු සංගීතයක්, මේ විදිහේ සමබරතාවයක් වර්ධනය වෙනකොට දකින්න පුළුවන් වටපිටාවේ කට්ටියත් සැනසෙනවා. මමත් සැනසෙනවා. ඒ සැනසීම නිකන් වචනෙන් නොකිව්වත් ඒගොල්ලන්ට දැනෙනවා. මේ වයිබ්‍රේෂන් එක දැනෙනවා. මේ ටික වෙලාවක් ගත කරාම ඊටට සැහැල්ලුවක් විවේකයක් දැනෙනවා. මේ විදිහට මේ තැනත්තගේ ප්‍රසන්ස්, ඒ කියන්නේ එයා ඉන්දියත්, එයා ඉන්න බව දැනුණත් ඒකත් ඇති හිතේ සැනසීමකට, විවේකයකට. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි මේක. අන්න එයා හිතෙන් කයින් නිවෙනවා වගේම වටපිටාවත් නිවෙනවා, ලෝකෙත් නිවෙනවා. වටපිටාවේ ඉන්න කට්ටියකට උනත් ඒ නිවීම తాවකාලිකව නමුත් දැනෙනවා. ඕක පිළිබඳ කතාවක් තියෙනවා. රාචාංචා හාමුදුරුවෝ ගැන කියන පොතක කියනවා, ඒ සුදු හාමුදුරු කෙනෙක් ඉන්නෙම කායික දුකේ, ඉන්නෙම චේතසික දුකේ, දැවි දැවි තමයි. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ කෙලෙස් ගතිය, ඒගොල්ලන්ගේ ප්‍රශ්නකාරී ස්වභාව වැඩි සාමාන්‍යයෙන්. ඒ එක්ස්ට්‍රීම් සෆරින් කියලා තමයි අපි කියන්නේ. ඔය මොකද්ද ඒකට කියන්නේ? ඔය අර ෂණ සම්පත්තිය එකක් තියෙනවානේ, මේ විදිහට මේ නියම භූමියක ඉපදුන්නේ නැහැ කියන එක. එතකොට ඒ විදිහට දුරු රටක ඉපදිලා හොයාගෙන එනවා වෙන්න පුළුවන්. රුසියාවේ ඈත දුරක ඉඳලා හොයාගෙන එනවා වෙන්න පුළුවන්. ආවට මොකද අර ඒගොල්ලන්ගේ කර්ම ශක්තියකුත් තියෙනවානේ එහෙ ඉපදින්. දැන් මෙහෙ කට්ටිය මොකද කරන්නේ? මෙහෙ ඉන්නේ උන් ඒ වේ යනවා. ඒක වෙනම කතාවක්. ගිහිල්ලා ඊට පස්සේ කියනවා ලංකාවට එන්නෙත් නැහැ, අපි ආපහු පස්පා ගන්නෙත් නැහැ, ඕනෙත් නැහැ අපිට ලංකාව කියලා කියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ ඉතින් මේ බංකොලොත්තු රටේ ඉඳලා වැඩකුත් නැහැ නේ. නමුත් අන්න අර යම් කිසි විදියක ඒ කට්ටිය ඒ දුර ඉපදෙන්නේ යම් කිසි කර්ම ශක්තියක් මත. එතකොට අර පැවිද්දක් පුහුණුවකට බැසගත්තර මොකද? අන්න යම් කිසි විදියක ගොඩාක් වෙහෙසක් එනවා. ඒ ස්වාමීන් වහන්සේ තනිකරම ලියලා තියෙන්නේ ආපු වෙහෙස ගැනම තමයි. දරන්න බෑ, ඉවසන්න බෑ. මොකද්දෝ අමුතු පීඩාවක්, බියක් නිතර නිතර දැවි දැවි පෙලි පෙලි තමයි ඉන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ පුරුද්දක් විදියට මේ අමාරු වෙලාවට ගිහිල්ලා අර ලොකු හාමුදුරනේ, අචාන්චා හාමුදුරුවෝ, ඒ හාමුදුරන්ගේ කුටියේ ගිහිල්ලා කට්ටිය ඉන්නවා සභාවේ කතා කරන්න ආපු, හම්බ වෙන්න ආපු පිරිස් ඉන්නවා වෙන්න පුළුවන්. ගිහිල්ලා කොහේ හරි මුල්ලකට වෙලා වාඩි වෙලා ඉන්නවා. මුකුත් කියන්නෙත් නැහැ. නමුත් අර කියනේ වහගෙන මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ කට්ටියත් එක්ක ගනුදෙනු කරන විදිහ බලාගෙන ඒ ස්පේස් එකට වෙලා පොඩ්ඩක් ඉන්නවා. ඉන්දියා මොකද වෙන්නේ කියනවා. අන්න ටිකක් වෙලා යනකොට මම මේ ගියේ එන අස්පත් මූඩ් එකකින්. නමුත් අන්න මොකද උනේ, අන්න විනාඩි 30ක් යනකොට මට සැනසීමක්, විවේකයක්, සමහර විට මම hina වෙන්න පටන් ගන්නවා අර කියන දේවල් වලට කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒ ভাইබ්‍රේෂන් එක අර විදියට මහා දරා ගන්න බැරි දුකක්, පීඩාවක් තියෙන එකෙක් එන්නේ. නමුත් අන්න ඇවිල්ලා අර නිකන් වෙලාවක් ගත කරපු පමණින් අර ස්වාමීන් වහන්සේගේ ভাইබ්‍රේෂන් එකෙන් මේ තැනත්තත් නිවෙනවා. ඉතින් මේ විදිහේ ස්වභාවයක් අවශ්‍යයි. සාමාන්‍ය පැවිද්දෙක් කියන්නේ ඒ නිවීම පේන්නේ පැයි. එහෙම නැත්තම් වැඩක් නැහැනේ. එහෙම නැත්තම් වැඩක් නැහැ. නිකන් මම ඉන්නවටත් වැඩිය වෙහෙසක පැවිද්දෙක් ඉන්නවා කියලා ගිහි කෙනෙක් දැක්කොත් එයාට පැවිදි වෙන්න හිතෙයිද? ප්‍රතිපදාවේ වැඩක් තියෙනවයි කියලා හිතෙයිද? එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අන්න පැවිද්දෙක් එක්ක කතා බහ කරොත්, ගනුදෙනු කරොත් අන්න තමුන්ගේ හිත නිවෙන ස්වභාවයක් ඒ තැනත තුළ තියෙන්න ඕනේ. තමුන්ගේ හිත පැහැදෙන ස්වභාවයක් ඒ තැනත තුළ තියෙන්න ඕනේ. తాවකාලිකව දවසකින් දෙකකින් නෙමෙයි, සමහර විට දීර්ඝ කාලයක් ආශ්‍රය කරනකොට තේරෙනවා ඇත්තටම මේ විදිහේ පොටෙන්ෂල් එකක්, මේ විදිහේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. එහෙම නැත්තම් මොකද්ද මේ ප්‍රතිපදාව? ඔව්, තමුන්ට සැනසීමක් නැතිකොට අනුන්ට සැනසීමක් ගැන බණ කියන්නේ කොහොමද? තියෙන්නේ විදිහේ මේ අවශ්‍යතාවයක්, එන්නේ විදිහේ සමබරතාවයක් තම තමුන් හදාගන්න. හදනකොට තේරෙන ඔන්න කය නිවෙනවා, හිත නිවෙනවා. කය නිවෙනකොට හිත නිවෙනකොට අන්න දිවාරය නැතුව මම සැනසීමකින්, විවේකකින් කල් ගෙවනවා. වටපිටාවට උනත් ඒ සැනසීම, විවේකය දෝරේ ගලනවා. සාමාන්‍ය ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ ඉදිරියේ වාඩි වුණොත් කොහොම ভাইබ්‍රේෂන් එකක් තියෙන්නේ නැද්ද කියලා. නික වාඩිලා ඉඳිය පමණින් නිවන් වගේ ගතියක්. මොකද ඒ වඩපු වැඩිම තමයි. ඒ හැකියාව තමයි. ඉතින් එන්නේ විදිහේ සමබරතාවයක් අපිටත් වැඩිය දුරු නෑ. වැඩිය දුර නෑ. ඊළඟ බුදුන් පහළ වෙනකන් ඉන්න ඕනේ නෑ. අපි අපිට පුළුවන් ඒක කරන්න. අන්න ඒ විදිහේ සැනසීමක්, මියුරු සංගීතයක් තමුන් තුලින් ඇති කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.
හොඳයි උදේ මහත්තයා, එහෙනම් අපි අවසන් කරමු. අද වෙලා ගිහිල්ලා වැඩි වෙලා තියෙනවා.
එමෙ ස්වාමීන් වහන්ස ප්‍රශ්න වලට යන්නේ නැතුව උපාලි මම ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න.
හොඳයි උදේ. සාදු සාදු සාදු. ගෞරවණීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අද දවසේ අපගේ කමඨහන් වාර්තා වලට පිළිතුරු උපදෙස් සැපයීමත් දෙවනි කොටස වන ධර්මදේශනාවද ඉතා වටිනා ලෙසින් වෙහෙස නොබලා අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනාගේ කෘතඥතාවේ දෙපානමද මේ අවස්ථාවේදී පින්දීමෙන් පුද කරමි. සාදු සාදු සාදු. ඒ ලෙසින්ම මේ සඳහා අපට අවස්ථාව ලබා දෙන ලොකු ස්වාමින් වහන්සේතුළු ස්වාමින් වහන්සේලා සියලු දෙනාට අප සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.